අද 2022 පෙබරවාරි මාසේ 6 වෙනිදා 75 වෙනි ආධුනික යෝගාවචරයන්ගේ කමටහන් පිරිසිදු කිරීමේ වැඩසටහනට අපි සම්බන්ධ වෙලා ඉන්නේ. ඒ සඳහා නිස්සරණ වනයෙන් සහභාගී වෙන නම කියන අවසරයි. පූජ්‍ය ධම්මගුප්ත ස්වාමින් වහන්සේව පාද නමස්කාර කොට ගෞරවයෙන් පිළිගන්නවා. අද දිනේත් වැඩසටහනේ මූලික අංගය ලෙස තියෙන්නේ ස්වාමීන් වහන්සේගේ කෙටි ධර්ම දේශනාවකට සවන් දීමයි. ඉන්පසු තමගේ භාවනා ගැටළු ඉදිරිපත් කිරීමට අවස්ථාව තිබෙනවා. අද දිනේ වැඩසටහනේ පළමු අංගය වෙන ධර්ම දේශනාවට සවන් දීම සඳහා මම ගෞරවයෙන් අපේ අක්මීමන ධම්මගුප්ත ස්වාමීන් වහන්සේට පාද නමස්කාරකුත ආරාධනා කරනවා. අවසරයි ස්වාමීන් වහන්ස.
හොඳයි, තෙරුවන් සරණයි සීල දෙනාටම. අපි ධර්ම දේශනාව සඳහා ලෑස්ති වෙමනම්. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. කායිකං වා චේතසිකං වා සුඛං සාතං වේදිතං අයං සුඛා වේදනා. කායිකං වා චේතසිකං වා දුක්ඛං අසාතං වේදිතං අයං දුක්ඛා වේදනා. කායිකං වා චේතසිකං වා නේවසාතං නාසාතං වේදිතං අයං දුක් අදුක්කම සුඛා වේදනාති. හොඳයි, සත්‍ය බුද්ධ සම්පන්න පින්වත්නි, මං හිතන්නේ මේ පිරිසගේ බැලුවම වැඩි දෙනෙක් කලින් දවස්වලට සම්බන්ධ වෙන පිරිසක් නිසා මට හිතුණා කලින් දවසක අපි කතා කරා චචක්ක සූත්‍රය ආශ්‍රයෙන් ධර්ම දේශනාවක් කරා. ඒකෙම එක්ස්ටෙන්ෂන් එකක්, එහෙම නැත්නම් ඒකෙම දිගුවක් විදියට පොඩි විස්තරයක් කරන්න හොඳයි, කරත් හොඳයි කියලා හිතුණා. මොකද වැඩි දෙනෙක් හැමදාම සහභාගි වෙන කට්ටිය නිසා, ඒ වුණත් ඉතින් අර අලුතෙන් කවුරු හරි සහභාගි වෙලා ඉන්නව නම් ඒ කට්ටියටත් පොඩි මතක් කිරීමක් විදියට, එහෙම නැත්නම් කලින් සම්බන්ධ වුණ අයටත් ආයෙත් පොඩි මතක් කිරීමක් විදියට අපි පොඩ්ඩක් චචක්ක සූත්‍රයේ කතා කරපු දේවල් ගැන පොඩ්ඩක් සරලව සමරි එකක් කතා කරමු. ඊට පස්සේ ඒකේ ඊළඟට යන ස්ටෙප් එක වෙන වේදනාව මොකක්ද කියන එක ගැන අද කතා කරන්න යමු. මොකද අපි එදා කතා කර බැලුව විදියට වේදනාව වෙනකන් ස්ටෙප් ටික වෙනවා. ඊට පස්සේ වේදනාවෙන් පස්සේ තණ්හාව ඇති කරගන්න එක තමයි මමයා කරන්නේ. අනේ ඒක නිසා ඒ වේදනාව උඩ තණ්හාව ඇති කර ගැනීම නිසා තමයි මේ සංසාරය එක දිගට පවතින්නේ. ඉතින් මේ වේදනාව කියන එක මොන වගේද කියලා කපලා කොටලා බෙදලා බලන විදියක් ගැන තමයි අද කතා කරන්න හිතන් ඉන්නේ. අපි කලින් දවසේ කතා කරපු චචක්ක සූත්‍රය ගැන පොඩ්ඩක් මතක් කරොත්, මෙතෙන්දී බුදුරජාණන් වහන්සේ පෙන්නලා දෙනවා මිනිස්සෙක් එහෙම නැත්නම් සත්වයෙක් ගත්තත් එයාට එළියට සම්බන්ධ වෙන පෝට් කියන්නේ දොරටු හයක් තියෙනවා. ඒ දොරටු හය වර්ග හයක දොරටු හයක්. ඊළාට ඒ දොරටු හයට ගෝචර වෙන පිටින් එළියෙන් ගන්න පුළුවන් සංඥා වර්ග හයක් තියෙනවා. මේ දොරටු හය තමයි ඇහැ, කන, නහය, දිව, ඇඟ සහ මනස කියන. ඒ වගේම ඒ දොරටු හයට ගෝචර වෙන පිටින් ගන්න සංඥා වර්ග තියෙනවා. ඒ කියන්නේ රූප, ඇහැට රූප පේන්න බලන්න පුළුවන්, කනට ශබ්ද අහන්න පුළුවන්, නහයට ගඳ සුවඳ දැනගන්න පුළුවන්, දිවට රස පුළුවන්, ඇඟට පහස ලබන්න පුළුවන්. ඒ වගේම හිතට, මනසට සිතුවිලි මතක් කරගන්න පුළුවන්. ඔය විදිහට අභ්‍යන්තර ඒවහයක් තියෙනවා, ඒවට ගෝචර වෙන බාහිර ඒවහයක් තියෙනවා. ඊළාට මෙන්න මේ හය තැනේදී වෙන වෙන ක්‍රියා කරන විඤ්ඤාණයක් තියෙනවා. එකම විඤ්ඤාණය තමයි මේ හය තැනේදී වැඩ කරද්දී නං හයක් දානවා. එකම දේ වුණත් තැන් හයේදී වැඩ කරද්දී නං හයක් දානවා. එහෙම විඤ්ඤාණ හයකුත් තියෙනවා. ඊළාට මේ තුන වෙන වෙනම තිබුණා කියලා කිසි වැඩක් වෙන්නේ නැහැ. ඇහැ වෙනම තියුණත්, රූප වෙනම තියුණත්, විඤ්ඤාණ වෙනම තියුණත් වැඩක් වෙන්නේ නැහැ. මේ තුන එකට එකතු වෙන්න ඕනේ. එකතු වුණාට පස්සේ හැදෙනවා. අන්න මෙහෙම එකතුව කියලා තව වර්ග එකක් තියෙනවා. ඒකට පස්සේ කියලා කියනවා. එතකොට මෙන්න මෙහෙම එකතු වුණාට පස්සේ ඇති වෙන වර්ග හයක් තියෙනවා. ඒ කියන්නේ ඇහෙදි වේදනාවක් ඇති වෙන්න පුළුවන්, කනේදි වේදනාවක් ඇති වෙනකන, නහයේදි වේදනාවක් ඇති වෙන්න පුළුවන්, දිවේදි, ඇඟේදි, ඒ වගේම හිතේදිත් මනසේදිත් වේදනාවක් ඇති වෙන්න පුළුවන්. අර ටික එකතුනාට පස්සේ හැදෙන ඵලය තමයි වේදනාව. ඔන්න ඔය තැන් හයේදී වර්ග හයක වේදනාවක් දැනෙන හැදෙන්න පුළුවන්. මෙන්න මේ වේදනාව තැන් හයක ඇති වුණාට මේක හැදෙන වේදනාව වර්ග තුනකට ඊළඟට වෙන් කරලා පෙන්නනවා. මොනවද මේවා? සුඛ වේදනාවක් වෙන්න පුළුවන්, දුක් වේදනාවක් පුළුවන්, එහෙම නැත්නම් ඒ සුඛ දුක නොවන අතරමැදි එකක් වෙන්න පුළුවන්. මෙන්න මේකත් ආයසරයක් බෙදලා පෙන්නනවා. හිතේදී ඇතිවෙන එකට චේතසික දුක කියලා. හරි සුඛ, හරි අදුක්කම සුඛ කියලා. ඊළාට අනිත් තැන් පහේදී තියෙනවනේ ඇහැ කන නහය දිව ඇඟ කියන අන්නේ තැන්වලදී කායික ඒවා කියලා කියනවා. ඒකත් එක වෙන් කිරීමක් විතරයි. ධර්ම මේක එක එක විදියට වෙන් කරන්න මේක තුල මමෙක් ඉන්නවද, මේක අල්ලගන්න එක හොඳයිද නරකයිද කියන එක තේරුම් ගන්න පුළුවන්. ඒක නිසා තමයි මේ එක එක විදියට වෙන් කරලා පතුරු ගහලා බලන්නේ. මේක තනියට ගොඩක් විදියට පේනකොට මේක හොඳයි කියලා තමයි ගොඩක් වෙලාවට අපි අල්ලගන්නේ. එහෙම නැත්නම් මේක එක එක විදියට එක එක ක්‍රයිටීරියා අදාළ වෙන් කරාම වෙන් කරන්න මේක ඇති දෙයක් නැහැ කියන එක Tamandම තේරුම් ගන්න පුළුවන්. ඒ සඳහා තමයි මෙන්න මෙහෙම එක එක විදියට වෙන් කරන්නේ. ඉතින් මේ එක විදියකට වෙන් කරනවා කායික හා මානසික විදියට. ඊළඟ තවත් විදියකට වෙන් කරනවා මේක සුඛ දුක්ඛ අදුක්ඛම සුඛ කියලා. අන්න ඔය විදිහට තවත් විදිහකට වෙන් කරන්න පුළුවන්. දැන් තවත් විදිහකට මේක වෙන් කරන්නත් පුළුවන්. ඕනනම් නිරාමිස සුඛ ආමිස සුඛ කියලා. ඒ වගේම නිරාමිස දුක්ඛ ආමිස දුක්ඛ. එහෙම නැත්නම් නිරාමිස සුඛ අදුක්ඛම සුඛ ආමිස අදුක්ඛම සුඛ. එහෙම විදිහටත් වෙන් කරන්න පුළුවන්. ඉතින් අපි අද කතා කරන්න යන්නේ මේ වේද දුක්ඛ සුඛ සහ අදුක්ඛම සුඛ කියන මේ අන්ත දෙක ගැන. මෙහෙම බැලුවහම ඒකාන්තයක් ගත්තාම දුක්ඛ කියලා ගන්න පුළුවන්. අනිත් අන්තයේ සුඛ කියලා ගන්න පුළුවන්. මේ දෙක අතරමැදි තැන තමයි අදුක්ඛම සුඛ කියලා ගන්න පුළුවන්. දැන් මේකත් මේ එකම විදියට හැමෝටම එකම විදියට වෙන්නේ නැහැ. ඒ කියන්නේ දැන් එක්කෙනෙක් එක්කෙනෙක් සුඛයි කියන එක තව කෙනෙකුට දුකයි කියලා කියන්න පුළුවන්. තව කෙනෙක් දුකයි කියන එක තව කෙනෙක් සැපයි කියන්න පුළුවන්. ඒ වගේම එකම කෙනාටත් අද හොඳයි කියන එක හෙට වෙනස් වෙනවා. දැන් අපි උදාහරණයක් විදියට ගත්තොත් දැන් කෙනෙක් කැමති හොඳ ක්ලාසික සින්දු අහන්න. තව කෙනෙක් කැමති රොක් සින්දු අහන්න. එක්කෙනෙකුට ඒක සැප වේදනාවක් වෙනකොට තව කෙනෙකුට ඒක දුක් වේදනාවක් වෙනවා. දැන් එක්කෙනෙක් කැමති අපි කියමු දුරියන් කියන එක. දුරියන් සුවඳයි කියලා එක්කෙනෙක් කියනවා. තව කෙනෙක් කියනවා දුරියන් ගඳයි කියලා. දැන් ඒ වගේම දැන් එකම කෙනාගේ එක සමහර කෙනෙක් පොඩි කාලේ හිතන්න බලලා දුරියන් ගඳයි කියලා. ඒක ටික කාලයක් යනකොට එයාට ඒ දුරියන් කියන එක සුවඳ විදියට එයා තේරුම් ගන්න පුළුවන්. එකම කෙනාගේ මෙන්න මේ දුක සුඛ කියන එක ටික ටික වෙනස් වෙනවා. ඒ කියන්නේ එක ඥානයසනේ ඔක වෙනස් වෙනවා. ඒ වෙනස් වීම ඉතාම කුඩා නිසා ඒක එක ඥානයක් ගන්න වෙනස් වෙනවාද කියන එක තේරුම් ගන්න බෑ. ඒ උනාට කාලයත් එක්ක සමහරට තේරුම් ගන්න පුළුවන් මේක. මේකත් එකම කෙනාගේ උනත් වෙනස් වෙන්න පුළුවන්. ඒ වගේම එක එක පුද්ගලයා අතරෙත් මෙන්න වේදනාව කියන එක සුඛයි දුකයි කියන එක එක එක්කෙනා දාන්න එක එක විදියට. එකම දෙයට උනත් එක එක්කෙනා අඳුර ගන්න එක 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 විදියට. ඉතින් මේකේ අන්ත දෙක තමයි මේ සුඛ කියන එක අන්තයක් තියෙනවා, දුක කියලා අනිත් පැත්තේ අන්ත තියෙනවා. ඔන්න ඒ අතරමැද ගත්තාම මෙන්න මේ අතරමැද එක සාමාන්‍ය දෙයක්. දුකයි සුඛයි දෙකම නැති නිකන් අතරමැද දෙයක්. ඔකේතර අන්ත දෙකේමත් යනකොටත් මෙන්න මෙහෙම එකක් හොඳටම දුකයි, එක ඊට තව එකක් තියෙන බල ඒ දුකට ටිකක් අඩු දුකක් වගේ. දැන් සාමාන්‍යයෙන් ගත්තම තේරෙන යනකොට අපිට මේ සම එකම දේ මොකක් හරි අපිගේ සින්දුවක් කියමු. සින්දුවක් මුලින්ම පාර අහනකොට හරි ආසාවෙන් හරි සැපක් විතර විඳිනවා විතර දැනෙනවා. ඊළඟ දෙවනි පාර අහනකොට ඊට වඩා ටිකක් එච්චරම සැපක් නැවේ වගේ දැනෙනවා. කීප සැරයක් අහනකොට ඒක සාමාන්‍ය දෙයක් කියන අර සැප කෙලවරේ ඉඳලා ටික ටික මැදට එන්නත් පුළුවන්. දුක් වේදනාවක් වුණත් පළවෙනි පාර මොකක් හරි දුකක් විඳිනකොට ඒක ලොකුවට දැනෙන්න පුළුවන්. ඒක ආයි ලැබෙනකොට ඒක ටික ටික සාමාන්‍ය දෙයක් විදිහට පත් වෙන්නත් පුළුවන්. එතන වගේ අන්ත දෙක තිබුණට මේ අන්ත දෙකෙත් එක එක්කිනා එක එක විදිහට වෙනස් වෙන්නත් පුළුවන්. ඒ වගේම තමන්ගේ ඒකත් සැරින් සැරේ වෙනස් වෙන්නත් පුළුවන්. එතන මේ දුක මුල් කරගෙන අපිට බලන්න පුළුවන් මේක කොහොමද අපේ ගමනට කෙලවර කරගන්න පාවිච්චි කරන්න කියලා. මොකද අපි හැමතිසෙම සත්වයෙක් ගත්තොත් ගොඩාක් දෙනෙක් කැමතිවෙන් මේ සැප ඇති කරගන්නත් දුක නැති කරගන්නනේ. අපේ ඕන කෙනෙක් දැන් මනුස්සයෙක් ගත්තත් වෙන සතෙක් ගත්තත් ගොඩාක් දෙනෙක් බලාපොරොත්තු වෙන සැප ලබා ගන්න සහ දුක පුළුවන් තරම් ඈත් කරගන්න. ඉතින් ඔක කොච්චර මහන්සි ගත්තත් සමහර වෙලට අපි කොච්චර මහන්සි වුණත් ඕක ලැබෙන ප්‍රමාණය ගොඩක් අඩුයි. කියන්නේ අපි කොච්චර හිතුවත් දැන් ඒක ගැලවෙනවා. දැන් එකම කෙනෙක්ගේ කාලය අනුව වෙනස් වෙන, ඒ වගේම එක එක කෙනාගේ අනුවත් ඒක වෙනස් වෙන. එකම දෙයට උනත් වෙනස් වෙන්න පුළුවන්. ඉතින් මෙන් මේ දුක කියන එක අපි ජීවිතේ පුරා මිනිස්සේ උනත් වෙන සත්තු උනත් බලන්නේ පුළුවන් තරම් දුක ඈත් කරගන්න සහ පුළුවන් තරම් සැප ලබා ගන්න. ඉතින් ඒක ඊළඟට මේ මට කියන එකත් එක විදියකට බලනවා. මට සැප විඳින්න, මගේ දුක අයින් කරගන්න. ඊළඟට අනිත් පැත්තෙන් තව විදියක් බලනවා. මගේ විතරක් නෙවෙයි, මගේ යාළුවන්ගේ, මගේ දූ දරුවන්ගේ, මගේ රටේ, මගේ ගමේ මිනිස්සු, එහෙම එහෙම කියලා ඒගොල්ලන්ට සැප වැඩි කරගන්න, එහෙම නැත්නම් දුක අඩු කරගන්න. ඊළඟට මෙන් මේ මේකම ඊළඟට ඒ මට හරි මගේ රටේ හරි මගේ පරපුරේ අයට හරි සැප වැඩි කරන වැඩි කරගන්න එක උත්සාහ කරනකොට ඒකට විරුද්ධ වෙන කණ්ඩායමක් ඉන්නවනේ. එහෙම නැත්නම් මගේ රට හරි මට හරි දුක් දෙන අය ඉන්නවනේ. අන්න ඒගොල්ලෝ නැති කරගන්නත් තව විදියකින් අපි උත්සාහ කරනවා. මෙන්න මේකම තමයි තව එක විදියකින් කිව්වොත් නම් මේ තණ්හාව කියන්නේ තණ්හාව තියෙන භව කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියලා නම් තුනකින් පෙන්වන්නේ තොන්නෝකම තමයි. අපි පුළුවන් තරම් බලන්නේ සැප වේදනා පුළුවන් තරම් වැඩි කරගන්න, දුක් වේදනා අඩු කරගන්න සහ ඒක මට සහ මගේ කට්ටියට සහ මට ඒකට විරුද්ධ වෙන කට්ටිය නැති කරන්න ඔන්න විදිහට වර්ග තුනකට තව විදියට බෙදලා වෙන්නත් පුළුවන්. ඉතින් ඒකදී අපි නිකන් සාමාන්‍ය ජීවිතය ගත්තොත් ඔය කෙනෙකුට තේරෙනවා අපි සැපට කැමතියි කියලා. ඒක සාමාන්‍යයෙන් කෙනෙකුට ඕන කෙනෙකුට තේරෙනවනේ. ඒ වුණාට අපි දුකටත් කැමතියිද කියලා කෙනෙක්ගෙන් අහුව ගොඩක් දෙනෙක් කියන්නේ දුකට අකමැතියි කියලා නේද? ඇත්තටම බැලුවොත් අපේ සාමාන්‍ය මනුස්සයන්ගේ කැමැති අකමැති එක්කත් නිකන් හොයලා බැලුවොත් අපි දුකට කැමතිද නැද්ද කියලා බැලුවොත් ගොඩක් දෙනෙක් හිතන්නේ අපි සැපට තමයි කැමති, දුකට අකමැති කියලා. එනකොට අපි යම් කිසි විදියකට දුක අල්ලගෙන ඉන්නවා. මෙන්න මේක තමයි කියන්නේ බුදුරජාණන් වහන්සේ මේ තණ්හාව කියන එක සැපය මුල් කරගෙනම නෙවෙයි දුකත් මුල් කරගෙන තණ්හාව ඇති වෙනවා. දැන් උදාහරණයක් විදියට ගත්තොත් දැන් ලෝකේ ගොඩක්ම හිට් වෙච්ච නවල් එහෙම ගත්තොත්, ෆිල්ම් එහෙම ගත්තත් හැම දෙයක්ම බැලුවාම ගොඩක් ඒවා තියෙන්නේ මොකද්ද මේ සැපය මොකක් මුල් කරගෙන, එහෙම නැත්නම් මේ ප්‍රේම ජවනිකා විතරක් තියෙන, එහෙම නැත්නම් පෙම්වත ඇවිල්ලා අහනකොට මහා කැමති වෙලා ඊට පස්සේ මල්ලතු දිගේ දුවන ඒවා විතරක්මද තියෙන්නේ, එහෙම නැත්නම් දුෂ්ටයෙක් ඇවිල්ලා ඉන්නවනේ, දුෂ්ටයා එයාගේ වැඩේ ඉවර කරාට පස්සේ තව දුෂ්ටයෙක් එනවා, දුෂ්ටයා ප්‍රබල වෙන තරමට තමයි ඒක ගොඩක් ඒක මොකක් හරි ත්‍රිල් එකක් තියෙන්නේ. ඒ වගේම දැන් ගේම් අරම මිනිස්සු ගොඩක් අබ්බැහි වෙන ගේම් ගත්තත් ගොඩක් තියෙන මරා ගන්න වගේ ගේම් වලටනේ මිනිස්සු කැමති. එහෙම නැතු සාමාන්‍ය දේවල්ට එච්චර කැමති නැහැ. අපි සාමාන්‍ය මිනිස්සු හිතන්නේ මේ සැපට තමයි අපි කැමති කියලා. ඒ වුණාට සැපට වඩා ගොඩක් මිනිස්සුන්ගේ මිනිස්සයාගේ විතරක් නෙවෙයි සත්තු ගත්තත් සැපට වඩා ගොඩක් වෙලාවට දුක පැත්තට කැමති. ඒ කැමැත්ත එක එක අර යටින් හැංගිච්චයක්. මේක අර රෙප්ලීලියන් මයින්ඩ් එක එක්ක ආපු මේ ආපු දෙයක් තමයි දුකට කියන්නේ මරා ගන්න, ලේ දකින්න හැම කැමති. ඒක එක එක මට්ටම් වල එක එක්කිනාගේ තියෙන. දැන් ත්‍රාසජනක ක්‍රීඩා තියෙන ඔලිම්පික් වගේ වෙයි උනත් ගත්තාම දැන් අර මරා ගන්න ඒවා තියෙන. බොක්සින් ඇත්තටම වැඩක් නෑ, නිකන් ගහගන්න එක විතරයිනේ. ඒ වුණාට ඒකට කී දෙනෙක් කැමතිද? ඊළඟට දැන් ඔය අර තියෙන අර බැලන්ස් වෙලා යන්නේ කඹේ දිගේ යන ඒවා නිකන් සාමාන්‍ය බැලන්ස් වෙන එක හොඳයි. ඉතින් බැලන්ස් වෙලා යන එක හොඳයි. ඒ වුණාට ඕක මේ හොඳටම භයානක තැනින් යන්න ඕනේ නෑ. නයගරාදී ඇල්ල උඩින් බැලන්ස් වෙලා යන එක එන වීරයෙක් විදිහටනේ සලකන්නේ. ඉතින් වැටුනොත් මැරෙනවා කියන එක අනිවාර්යයෙන්ම කැලිත් නැතුව මැරෙනවා කියලා දන්නවා. අන්නේ ඒ යන්නේ දුකත් එක්ක ඕක දිහා බලන් ඉඳලා කී දෙනෙක් සතුටු වෙනවද? ඒ වගේම දැන් සත්තු මරා ගන්න ඒවා තියෙනවා. දැන් ඉස්සර කාලේ ඉඳලම තීලා තියෙනවනේ රෝම එහෙම තීලා තියෙනවා. ඉස්සර ඉඳලා අර ගොම්පොර ඊළඟ ලංකාවේ වුණත් කුකුල් පොර එහෙම කියලා අහලා ඇතිනේ. දැන් ඕවා මේ අර දුකට අකමැතියි කියලා කොච්චර කිව්වත් අපි එක විදිහකට දුක අල්ල ගන්නවා. ඕන ওই කතාව ගොඩක් දෙනෙකුට තේරෙන්නේ නැහැ. සැපට කැමතියි කියන එක ගොඩක් දෙනෙකුට තේරෙනවා. ඒ වුණාට අර දුකටත් යම් කිසි විදියකින් කැමතියි කියන එක කෙනෙක් එකපාරටම තේරුම් ගන්නත් බෑ. ඒනට හොඳට විශ්ලේෂණය කරලා බැලුවහම දුකටත් යම් කිසි කැමැත්තක් තියෙනවා අපේ හිතේ. දැන් ටෙලිග්‍රෑම් එකක් බැලුවා, ටීවී කියන හොඳයි කියලා හැමදිසෙම පටන් ගත්ත වෙලේ ඉඳලා කෙලවර වෙනකන් සැප විතරක් තියෙන එකක් බැලුවොත් ඔක ගානක් නැහැ නේද? ඊට වඩා දුෂ්ටෙක් ඉන්නවනේ, කවුරු හරි ගහගන්න කෙනෙක් ඉන්නවනේ, මොකක් හරි ප්‍රශ්නයක් වලියක් තියෙනවනේ. එතකොට තමයි ඒක ටිකක් නැගලා යන්නේ. දැන් බණක් කියනවා වුණත් නිකම් හරි ලස්සන වචන වලින් දිගටම බණ එක දිගට ගලාගෙන ගියත් ඒකත් නිකන් සාමාන්‍ය දෙයක් වෙනවනේ. ඊට වඩා ටිකක් අර වෙන දේවල් සාමාන්‍ය දේවල් එක දාලා පොඩ්ඩක් බණිනවනම් වගේ ඒක නිකන් ඒක අල්ලලා යනවනේ. දැන් කෑම ගත්තත් බලමු, කෑම ගත්තත් මේ ටිකක් ගොඩක් අය කැමති මේ සරජාති මිරිස් දාලා කොච්චි දාලා කන්න කැමතින ගොඩක්, විශේෂයෙන්ම ලංකාවේ වගේ වෙනස. ලංකාවේත් දකුණු පළාත් එහෙම ගත්තාම ගොඩක් අර සර කෑම කනවා වැඩි. ඉතින් ඒ කන්නේ මොකටද? නිකන් දැන් කසාය වගේ දෙයක් නම් ඔන්න ඒක බිව්වහම මොකක් හරි ප්‍රයෝජනයක් වෙන්න පුළුවන්. මේ හොඳට කොච්චි දාලා කඳුළු බේරි බේරි කන එක ඇති වැඩක් නැහනේ. තේත් වෙනස ඒකට කැමතිනේ. මොකද දුකට කැමැත්තක් තියෙනවා අපේ අපේ යටේ ඇතුලෙන්. කොච්චර සැපට කැමති වුණත් දුකට යම්කිසි පැත්තකින් යටින් කැමැත්තක් තියෙනවා. ඉතින් ඕක නිසාම තමයි පින්කලා දිව්‍ය ලෝකෙ ගියත් කුමාරි ආයතර මේ කක්කාව ගා ගන්න කැමැත්තක් යන්තම් හරි තියෙනවා. ඉතින් ඕක සාමාන්‍ය කිව්වට ඕක නිකන් සාමාන්‍ය දෙයක් විදිහට තේරෙන්නේ නැහැ. දැන් ඔය විදිහට එක එක විදිහට විශ්ලේෂණය කරලා බැලුවාම සැපාන්තයටම අපි කැමති වගේම දුකාන්තයටත් යම්කිසි කැමැත්තක් තියෙනවා. ඒක තව විදිහකට බැලුවත් අපේම ජීවිතය අපි පස්සට මතක් කරලා බැලුවොත් අපිට ওই මේ සැප දුක් අදුක්කම සුඛ වේදනා තුන අතරෙන් අපිට මතක තියෙන්නේ ගොඩක් වෙලාවට සැප අන්තේ වේදනා සහ දුක්ඛාන්තේ වේදනා විතරයි. අදුක්කම සුඛාන්තේ මැද තියෙන එක මතක තියෙන්නේ නැහැ. මොකද ඒක ඇති දෙයක් නැහැනේ. දැන් පොඩි කාලේ ඉඳන් බැලුවත් අපි හොඳට සැප විඳපු එකක් මතකයි. හොඳට දුක් විඳපු එකක් ඉස්කෝලේ එක ගියන කාලේ හොඳට ගුටි කාපු එකක් ප්‍රශ්න වෙච්චිය හොඳට මතකයිනේ. ඒ වගේ දැන් ට්‍රිප් එකක් ගිහිල්ලා බැලුවත් ට්‍රිප් එකක් ගියහමත් හොඳ හෝටල් එකක ගිහිල්ලා හොඳ තැනක හිටියාම පොඩ්ඩක් මතක තියෙනවා. ඊට වඩා අපිට මතකයිනේ කැලේ එක ගිහිල්ලා වාහන එරිලා වාහන කැඩිලා හරි අතරමං වෙලා ගස් උඩ රෑ නිදාගෙන ওই වගේ වෙන්න ඕන තියෙනවල් දේවල් ඔක්කොම වෙච්ච ට්‍රිප් එකක් හරියට මතක නැහැ. ඒක පස්සේ ඇවිල්ලා අපි කතා කරන්නේ ඒ ගැනනේ. දැන් අපිට මතයි ඉස්සර අපි හරි ආසයි මං කැලේ යන්න හැම ගියාම ගොඩක් වෙලාවට ওই වගේ ලොකු අක්පරතැබ්බි වෙනවාමයි. එහෙම නොවන ට්‍රිප් එකක් ගත්තාම ඒක මතකත් නැහැ එහෙම එකක් ගියාද කියලා. වාහන කැඩිලා මග පයින් ඇවිල්ලා හැතැම්ම ගණන් ඊළාට කන්න නැතුව ගස් උඩ එහෙම රෑ නිදාගෙන වෙච්චලා ඔන්න හොඳට මතකයි. ඒ වගේ දැන් ඉස්කෝලේ කාලේ වුණත් මයන් ඉස්කෝලේ කාලෙත් අපි ඉගෙන ගත්තේවට වඩා මතක මොනවාද? ටීචර්ස්ලාගෙන් ගුටි කාපු ඒවානේ. ඉතින් ඒ අපේ සාමාන්‍ය හැටි. ඕකත් අර එක එක්කෙනාගෙන් ඕක වෙනස් වෙනවා. එක එක්කෙනාගෙන් වෙනස් වෙනවා, කාලය අනුවත් වෙනස් වෙනවා. දැන් අපිට මට වෙච්ච දෙයක් කිව්වොත් අපි ඉස්කෝලේ මට ඒ ලෙවල් ක්ලාස් එකේ මුලින්ම ආපු දවසේ සාමාන්‍යයෙන් හරි හොඳයි කියලා බාර ගන්නවනේ අපි. මට අපි පන්තියට මැත්ස් ක්ලාස් එකේ ළමයි 13 දෙනෙක් හිටියා. පළවෙනි දවසේම හොඳට ගුටි ගෑවා. ඉතින් ඒක මේ ජීවිත කාලෙම මතකයි, හොඳට පළවෙනි දවසේම හොඳට ගුටි ගාපු එක. දැන් අනිත් අවුරුදු දෙකේම කරපු දේවල්ට වඩා මතක අන්න අර සිද්ධිය. මොකද අපේ හිතේ අර වේදනාව ගැන උනත් නිකන් කැමැත්තක් තියෙනවා. දැන් ඒ සිද්ධිය පොඩ්ඩක් කිව්වොත් දැන් මුලින්ම ආපු දවසේ අපේ පන්තියේ තියුණේ මැත්ස් ක්ලාස් එක කෙමිස්ට්‍රි ලැබ් එක ඇතුලේ මේ තියුණේ. ඉතින් පන්තියට ආවට පස්සේ පළවෙනි දවස් පොඩ්ඩක් සුද්ධ කරලා ආස්පස් කරන්න ඕනනේ. ඉතින් ආස්පස් කරන අතරේ කෙමිස්ට්‍රි ලැබ් එක ඇතුළෙම තිබුණ නිසා අපිට කලින් අවුරුද්ද ළමයි ඒකේ ලස්සනට අර දොර උඩ ලියලා තියුණා රසායනාගාරය කියලා ලස්සනට ලියලා හොඳට පිළිවෙලට තියාගෙන හිටියා. ඉතින් අපේ කට්ටිය ඔක අස් කරන අතරේ රසායනාගාරේ රයන්නයි සායන්නේ රැළපිල්ල එකපලා සායනාගාරය කරා. ඉතින් කළාස් කළා. දැන් ඔක කරපු කට්ටියක් දන්නවා. ඉතින් මේ අන්තිමට දැන් ඕලෙවල් කාලේ ඉන්නකොට පන්ති හතරේ හැමදෙසෙම ගහගන්න එකමයි වැඩේ. රට අර එක පන්තියකට එකතු වුණාට පස්සේ ඉතින් කරපු අය දැක්කා, අනිත් අයත් කිව්වා සර් ඇවිල්ලා හබු ගන්න කවුද මේක කරේ උඹලට නිදා ගන්න දාවේ කියලා. ඉතින් කවුරුත් කියන්නේ නැහැ. අන්තිමට මුළු පන්තියටම කරේ ඔක්කොම හොඳට ස්කෝල් ඒලෙවල් ක්ලාස් පටන් ගත්ත දවසම හොඳට ගුටි කාලා මේ අව්වේ දන ගහගෙන හිටියා. දැන් මුළු ස්කෝලෙම දැනගත්ත මේ අලුතෙම පටන් ගත්ත පන්ති හරි ෂෝක් ළමයි ටිකක් කියලා. ඉතින් ඕක ඒලෙවල් පන්ති පටන් ගත්ත දවසේම ඕක වෙච්ච එක අර අවුරුදු දෙකේම සිද්ධ වෙච්ච වලට වඩා ගොඩාක් මතක දෙයක්. අර දුක වුණත් ඒක අර දුක තුලින් අපි නිකන් වීරයෙක් වෙන්න හදනවනේ. ඒ වගේම තමයි දැන් ඔය අතීතයේ හිටපු එක එක ඔය බල්ලෝ විදියට හැසිරෙන විදිය ඊළඟට සත්තු විදියට එහෙම එක එක විදියට දුක් විඳින්න පුරුදු වෙලා තිබුණත් ඔන්න ඔය වගේ අර දුක විඳීම තුලින් ඒකෙන් කෙලවර කරගන්න පුළුවන් කියලා එක මතයක් තුන. ඒ වගේම අර දුක් විඳීම හරහා වීරයෙක් වෙන්න පුළුවන් කියලා. ඒක හරහා මමෙක් පෝෂණය වෙනවා. සාමාන්‍යයෙන් සැප විඳිනකොට මම එක් පෝෂණය වෙන විදිහ කෙනෙකුට හිතා ගන්න පුළුවන්. ඒ හරහා මාන්නයක් ඇති වෙනවා. මම තමයි සැප විඳින්නේ කියන එක සාමාන්‍ය කෙනෙකුට තේරෙන්න පුළුවන්. ඒ වුණාට අර දුක් විඳීම හරහාත් මම එක් පෝෂණය වෙන හැටි. ඒ හරහා මේ මාන්නයක් ඇති වෙන හැටි. දුක් විඳීම තුළින් අපි ගොඩක් දෙනකොට මාන්නයක් ඇති වෙනවා. දැන් දන් දීලා මාන්නයක් ඇති කරන මම තමයි දන් දෙන්නේ, මම තමයි සිල් රකින්නේ, මම තමයි භාවනා කරන්නේ කියලා එක විදියක මාන්නයක් ඇති වෙනවා. වගේම දුකාන්තයට ගියහමත් එක පැත්තකින් මම ඒක අල්ල ගන්නවා. දැන් මම මේක මේ වැඩි කර ස්ට්‍රෙස් කරලා පෙන්නන්න යන්නේ මේක අර ගොඩක් දෙනෙකුට පේන්නේ නැති දෙයක්. දැන් සැපහරහා මම ඒක අල්ල ගන්නවා කියන එක ගොඩක් දෙනෙකුට සාමාන්‍ය තේරුම් ගන්න පුළුවන්. ඒක නිසා ඒ ගැන වැඩි කතා කරන්න නැතුව මෙන්න මේ දුක හරහා මම ඒක අල්ල ගන්න හැටි ඒකට ඒක හරහා මේ තමන් ගොඩ නගා ගන්න එක තමයි වැඩිපුර පෙන්වන්න හදන්නේ. මොකද ඒක ඇත්තට අපිට හිතන්න ඇති දෙයක් නිසා. ඉතින් මෙන්න මේ වගේ තමයි අපි සපාන්තය ගත්තත් ඒ හරහා ගොඩාක් වෙලාවට මම ඒක අල්ල ගන්න. දුකාන්තය ගත්තත් ඒ හරහා ගොඩාක් වෙලාවට මම ඒක අල්ල ගන්නවා. අපි කොච්චර කිව්වත් මම සැප විඳින්න ආසයි දුක නැති කරන්න ආසයි කිව්වට දුක නැති කරන්න එච්චරම දුකත් යම්කිසි ප්‍රමාණයක් ඕන. නැත්තරම නැති කරලා බෑ ඉතින්. දැන් අපි උදාහරණයක් විදිහට තව කෙනෙකුට කිව්වොත් එකපාරට දැන් මෙතන ඉන්න පිරිස වුණත් කිව්වොත් මෙන්න තව විනාඩියකින් දිව්‍ය ලෝකේ යන්න පුළුවන්. දිව්‍ය ලෝකේ නෙවෙයි අපි කියමු කැමැතිම රට සිස්ටර්ලන්තේ හරි කොහේ හරි එකපාරට තව විනාඩියකින් යන්න පුළුවන්. කාටවත් කියන්නේ නැතුව විනාඩියකින් තව තප්පර 10කින් යන්න පුළුවන්. මේ කාටවත් කීකේ ඉන්න ඕනෙත් නැහැ ඉක්මනට එන්න කියලා කිව්වොත් කී දෙනෙක් අනිත් පැත්තට හිතනවද දැන් මගේ ළමයින්ට කියන්න ඕන, අරයට කියලා යන්න ඕන, මේ යම්කිසි මට්ටමකට අල්ලන් ඉන්න ඕනේ. කොච්චර මේ සැපක් කියලා කිව්වත් ඒක ලබන්න ගියහම පොඩි නිකන් සැකයක් ඇති වෙනවා මේක කොහොමද කියලා. ඉතින් ඕකම තමයි අපේ ජීවිතවලත් කොච්චර සැප විඳින්න කැමති කිව්වත් යම්කිසි මට්ටම් වලින් දුකට කැමැත්තකුත් තියෙනවා. ඒක හරහත් අපි මම ය අල්ල ගන්නවා. ඒක හරහත් මේ සංසාරේ පෝෂණය වෙනවා. ඉතින් ඒ මම අර සැප පැත්ත වැඩි හයිලයිට් කරේ නැත්නම් ඒක සැප හොඳටම තේරෙන දෙයක්. ඒ වගේම තමයි මේ දුක පැත්තිනුත් මම ය අල්ල ගන්නවා. ඉතින් අපි මේ භාවනාවක් එහෙම නැත්නම් මේ ප්‍රතිපදාවක් කරද්දී මෙන්න මේ සැපාන්තයේ දෙයක් අල්ලගත්තත් එහෙම නැත්නම් දුක්ඛාන්තයේ දෙයක් අල්ලගත්තත් ඒක හරහා මේ යථාර්ථය තේරුම් ගන්න තියෙන හැකියාව ගොඩක් අඩුයි. මොකද අපි ඒකට අල්ලගන්න තියෙන හැකියාව වැඩි. මමයා ඒ හරහා මමයා පෝෂණය කිරීම හැකියාව ගොඩක් වැඩි. අපි කලින් කතා කරා වගේ සැපාන්තයේ දෙයක් අල්ලගත්තොත් ඒ හරහා හොඳටම මමයා පෝෂණය. දුකාන්තයේ දෙයක් අල්ලගත්තොත් ඒ හරහා මමයා පෝෂණය වීම වැඩි. ඒක නිසා තමයි මෙන්න මේ අන්ත දෙකට යන්නේ නැතුව මැද තියෙන සාමාන්‍ය න්‍යූට්‍රල් ඔබ්ජෙක්ට් එකක් අල්ලගන්න. ඒ කියන්නේ හුස්ම දැනීම හරි එහෙම නැත්නම් ඇවිදිනකොට පය යටිපතුල දැනීම හරි ඉඳගෙන ඉන්නකොට දැනෙන දෙයක් හරි ගත්තාම ඒක ওই වගේ මේ අන්ත දෙකට ගිහිල්ලා නැහනේ, සාමාන්‍ය අන්තය. අන්නේ අන්තේ ඒ මැද ඉඳගෙන බලනකොට ඒකට ඇලෙන්න හරි ගැටෙන්න හරි තියෙන හැකියාව ගොඩාක් අඩුයි. අන්නේ ඇලෙන්න ගැටෙන්න ගොඩාක් හැකියාව අඩු එකක් අල්ලගෙන ඒක දිහා බලාගෙන ඉන්නකොට ඒක යථා ස්වභාවය තේරුම් ගන්න තියෙන හැකියාව ගොඩාක් වැඩි වෙනවා. මොකද අපේ හිත නැත්තම් අරවත් එක යනවා. දැන් උදාහරණයක් විදිහට කියනකොයි මොකක් හරි හොඳ දෙයක් අල්ලගෙන ඒකේ තුලින් යථා ස්වභාවය තේරුම් ගන්න හැදුවා කියලා කිව්වොත් දැන් ඉස්සර කාලේ තියලා තියෙන ওই සමත භාවනාවල එක එක දේවල් තියෙනවනේ. ඒවයින් ගත්තත් ඊළඟට සමහරලාට ඔයි ඔයි මලමිනි වල බලාගෙන ඉඳලා අමුසොහොන් වලට ගිහිල්ලා බලාගෙන ඉඳලා අර දුක මේ ඒ භාවනා ක්‍රම තියලත ඒවයි ගත්තත් ඒකේ ඒ හැමෝට මේක ගැලපෙන්නේ නැහැ. ආසාව වැඩි කෙනෙකුට තමයි මෙන්න මේ වගේ මලමිනියක් දිහා බලාගෙන ඉඳලා ඒක හරහා තේරුම් ගන්න කියන්නේ. එහෙම නැත්නම් ආසාව අඩු සාමාන්‍ය තරහ ද්වේෂ චරිත වලට ඒ වගේ තැනකට ගියොත් එයාගේ ද්වේෂය වැඩි වෙනවා. ඒ අතරෙනුත් දැන් පිරිමි කෙනෙකුට ගිහිල්ලා මල මහ මල මේ මහසෝනක ගිහිල්ලා මලමිනියක් බලන් ඉන්නකොට පිරිමි කෙනෙකුට ගෑනු රූපයක් දිහා බලන්න එපා කියලා කියනවා. මොකද ගෑනු රූපය හරහා එතනින් රාගය ඇති වෙන්න පුළුවන් මලමිනියක් උනා. ඒ වගේම ගෑනු කෙනෙකුට පිරිමි රූපයක් බලන්න එපා කියනවා. ඒ හරහා දන්නේම නැතුව අර රාගය ඇති වෙන්න පුළුවන්. ඒක නිසා අපි මේ මොන දේ බැලුවත් ඒ හරහා තමන්ගේ අවශ්‍යතාවය සලකලා මෙන්න මේ අන්ත දෙකට යන්න නැතුව පුළුවන් තරම් මැදාන්තයක් වෙන හුස්ම එහෙම නැත්නම් කයේ දැනීමක් වගේ දෙයක් අල්ලගත්තාම ඒක හරහා යථාබෝධය කරගන්න පුළුවන් හැකියාව ගොඩක් වැඩි. දැන් ඉස්සර දැන් බුදු කෙනෙක් පහළ වෙන්න ඉස්සෙල්ලා ඔය එක එක භාවනා ක්‍රම තියලා තියෙනවා. සමත භාවනා ක්‍රම තියලා තියෙනවා. එලාට ඔය සත්තු වගේ හැසිරෙන දණි අණ්ඩෙන් ඉඳගෙන ඉන්නේවා, එලාට බිම දාලා බත් කන ඒවා, ඒ වගේ ගොඩාක් අර දුක්ඛන්තයට ගොඩාක් ගිහිල්ලා තියෙනවා. ඒ වගේම සැපාන්තයටත් යම් කිසි මට්ටමට ගිහිල්ලා තියෙනවා. කියන සැප හොයාගෙන ගිහිල්ලා සැප විඳ විඳ ඉඳපු අන්තයක් තියෙනවා. ওই අන්ත දෙක හරහාම කොච්චර ගියත් ඒ අන්ත දෙක හරහා යථාබෝධයක් තේරුම් ගන්න බෑ. මොකද ඒක හරහා අපේ හිත ඇලෙන්න ගැටෙන්න යනවා. ඉතින් මෙන්න මේ වගේ මැදක් අල්ලගත්තාම මැද අල්ලගන්නවා. මැද අල්ලගන්නෙත් මොකද අර අන්ත දෙකට යන්න ඇති වෙන්න. අනේ ඒකෙත් විශේෂත්වයක් තියෙනවා. දැන් ගොඩාක් දෙනකොට තේරුම් ගන්න පුළුවන් ওই අන්ත දුක්ඛාන්තයට හරි සපාන්තයට හරි ගියොත් ඒක ප්‍රශ්නයක් කියලා තේරුම් ගන්න පුළුවන්. ඒක හරහා මම එක් පෝෂණය වෙනවා කියලා තේරුම් ගන්න පුළුවන්. ඒක සාමාන්‍ය දෙයක් නේ. අර සපාන්තේ ගොඩක් වෙලාවට කැමතියි කියලා කියනෝ වගේම සප දුක අන්ත දෙකට ගියහම ඒ හරහා මම එක් පෝෂණය වෙනවා කියන එක තේරුම් ගන්න සාමාන්‍ය කෙනෙකුටවත් පුළුවන්. ඒුණාට මේ සප දුක් අන්ත දෙකට යන්නේ නැතුව මැද අල්ල ගත්තොත් අන්න ඒ හරහත් යම් කිසි ප්‍රමාණයකට මම එක් පෝෂණය වෙන්න පුළුවන්. ඔන්න ඕක ගොඩක් දෙනකොට අල්ල ගන්න අමාරුයි. එන්න ඒක නිසා තමයි ගොඩක් දෙනෙක් මේ සමත භාවනාවක් එහෙම කරගෙන එහෙම නැත්නම් හුස්ම දිහා හරි මොකක් හරි ලයිට් එලියක් දිහා බලාගෙන හරි එක එක මේ තියෙනෝනේ භාවනා ක්‍රම. අන්න ඒවයි අල්ලගෙන ඒව සාමාන්‍ය සප දුක්ඛන්ත දෙකෙන් නැති නිකන් මධ්‍යස්ථ අරමුණක්. ඒ වුණාට අන්න ඒ මැද අරමුණ අල්ලගෙනත් අන්න ඒක මගේ කරගත්තොත් ඒක හරහා යථාබෝධය ලබා ගන්න හැකියාව නැති වෙනවා. මොකද ඒ මැදාන්තයේ අර සැප දුක් අන්ත දෙකට ගියාට ගිහිල්ලා ඒක තේරුම් ගත්ත කෙනෙකුට මේක ඇත්තටම සැපයි දුකයි විඳ විඳ කෙලවරක් කරන්න බෑ කියලා තේරුම් අරගෙන මැදට එන්න ඒකේ අමුතු නිරාමිස සැපයක් තියෙනවා. අර අන්ත දෙකේ විඳිනකොට ගොඩක් ඒ වෙනුවෙන් ගොඩක් මහන්සි වෙන්න වෙනවනේ. සැප විඳින නම් ඒ වෙනුවෙන් ගොඩක් මහන්සි වෙන්න වෙනවා. දුක් විඳිනකොට ඒ දුක් විඳින වෙලාවෙත් හරි ඒ වෙලාවේ ගොඩක් දැනෙනවනේ දරතේ පරිලාහය. මේ අන්ත දෙකේ ඉන්නකොට සාමාන්‍ය කෙනෙකුට ඕන කෙනෙකුට අමුතු දර්ථයක් පරිලාහයක් තියෙනවා. සැප වින්දා දුක් වින්දා ඔය දෙකේ අනිවාර්යයෙන්ම තියෙනවාමයි. ඒ වගේම සැප වේදනාවක් විඳිනකොට ඕන මොහොතේ ඒ සැප වේදනාව ආරම්භයේදී සැපක් තියෙනවා. ඒ වගේම මේ ඕනම සැප වේදනාවක් හරි දුක් වේදනාවක් හරි ආරම්භයක් එක්කම අවසානයකුත් තියෙනවනේ. සැප වේදනාවක් ආරම්භයේ සැප තියෙනා වගේම ඒක අවසාන වෙනකොට දුකක් ඇති වෙනවා. මොකද සැප අල්ලගෙන දිගටම ඉන්නනේ අපිට උවමනා තියෙන්නේ. ඉතින් ඒක කොයි මොහොතක හරි ඉවර වෙනවාමයිනේ. සැපක් ඇති වුණත් ඒක නැති වෙනවාමයි. ඒතකොට සැප වේදනාව ආරම්භයකදී සැප වුණාට ඒක සැප වේදනාව ඉවර වෙනකොට දුකක් අනිවාර්යයෙන්ම ඇති වෙනවා. ඊළඟට ආයෙත් ඒ සැප වේදනාව ආයෙත් ලබන්න නම් ආයෙත් මොකක් හරි මහන්සියක් වෙන්න ඕනේ ලබන්න. ඒ වගේම දුක් වේදනාව ගත දුක් වේදනාව ආරම්භයේදීම දුකක් තියෙනවා. ඒක කෙලවර යනකොට කෙනෙකුට මෙන්න මගේ දුක ඉවරුණා කියලා සැපයක් මානසික විඳින්නත් පුළුවන්. එහෙම නැත්නම් ඒ දුක කියන එක සැප කෙලවරේ හරි දුක් කෙලවරේදී හරි දෙකේදීම දුකක් කියන එක අනිවාර්යයෙන්ම තියෙනවාමයි. ඒක නිසා ඒ හරහා මේ එක විදියකට බැලුවොත් අර බුදුරජාණන් වහන්සේ කියන්නේ සබ්බේ සංඛාරා දුක්ඛා කියලා. තොනන් මේ සැප වේදනාවක් ගත්තත් ඒකේ දුකක් තියෙනවා, දුක් වේදනාවක් ගත්තත් ඒකේ අනිවාර්යම දුකක් තියෙනවා. මේ අන්ත දෙකේ ඉන්න කෙනෙකුට ওই දුක කියනක තේරෙනවා. ඊළඟට මේ අන්ත දෙක ටික ටික අතෑරලා මැදට එනකොට ඒකේ අර අමුතුම නිර්ආමිත සැපයක් තියෙන අර අන්ත දෙකේ ඉන්නවට වඩා. ඔන්න ඕක අල්ල ගන්නවා ගොඩක් දෙනෙක්. ඒක හරහා තමයි මෙන්න මේ මම එහෙම නැත්නම් මේ භාවනා කරන මම එක්ක අල්ල ගන්නවා කියලා කියන්නේ ඔන්න ඕක හරහා. මේ නිර්ආමිත සැපය ඒක අමුතු විදිහට අල්ල ගන්න. ඒක අල්ල ගන්න බවවත් තේරෙන්නේ නැහැ. ගොඩක් ඔය සමත භාවනා වලට හුරු වෙච්ච අයට වෙන්නේ ඔන්නෝ යුගලයට වෙනවා. ඒක අල්ල ගන්නවා. දැන් අර අන්ත දෙකේ ඉන්නකොට නම් ඒක අල්ලගත්තු බව හරි හොඳට තේරුම් ගන්න පුළුවන්. කෙනෙකුට පැහැදිලි කරලා දෙන්න උනත් පුළුවන්. මෙන්න මේ මැදාන්තය අල්ලගත්තොත් ඒක කෙනෙකුට මේක හොඳ වැඩක් නෙවෙයි කියන එකත් තේරෙන්නේ නැහැ. මොකද අර අන්ත දෙකට සාපේක්ෂව මේක හොඳයි එක මට්ටමකින්. එනකොට මෙන්න මේ හොඳේ ඉඳලා වඩා හොඳට යන්න තියෙන ලකූ බාධාවක් වෙනවා මේ මැද අල්ලගත්තොත්. එලාට වෙන්න මේක මැද අල්ලගෙන ඒක දිගේ කකාකක ඒකම අල්ලන් ඉන්න එක. දැන් අපේ දැන් බුද්ධ ශාසනය ගත්තොත් අර මේ බුදු මේ රාහු මේ සිද්ධාර්ථ කුමාරයා ඉපදිච්ච වෙලාවේ අර ආසිත තාපසයාද මට නම් මතක නැහැ හරියට. එයා කිව්වා මේ කුමාරයා දවසක බුදු වෙනවා කි අනිවාර්යෙන් බුදු වෙනවා කියලා. එනකොට බුදු වුණ වෙලාවේ මට ඒක මං ඒ වෙලාවේ නැහැ කියලා එයා අඬන්න ගත්තනේ. ඉතින් එයාට දන්න ඕන නම් මෙන්න මේ බුදු වෙන එක හොඳයි මෙන්න මේක මේ කවදක හරි බුදු කෙනෙක් පහල වෙලා මේ සංසාරයෙන් කෙලවර වෙන එක හොඳයි කියලා එයා හොඳටම දන්නවත් එක්ක. ඒ දන්න වුණාට එයාට අර අල්ලගෙන හිටිය මොකද්ද කියන්නේ මේ මැදාන්තය අතාරගන්න එයාට හැකියාවක් නැහැ. එයා ඒ තරමට අල්ලගෙන තියෙන්නේ. මේ නිවන් දකින එක මේක කොච්චර හොඳ දෙයක් වුණත් ඒක අනිවාර්යම වෙනවා කියලත් හොඳටම දැනගත් ඒ අල්ලගත්තු මැද අතර ගන්න එයාට බැරි වුණා. ඉතින් ඒ අතෙන් බැලුවහම මේ අපේ බුද්ධ ශාසනය ගත්ත ගොඩක් අවාසනාවන්ත පුද්ගලෙක් නේ ගෞතම බුද්ධ ශාසනයේ ඉන්න. දැන් මෙයාට කවද සංසාරේ ඔය දැන් ඔය අවි අල්ලගෙන හිටියේ බ්‍රහ්ම ලෝකේ එහෙම අතහැරලා සංසාරේ කොච්චර කාලයකට පස්සේද ආයිත් නිවන් දකින්න මේ දුක කෙලවර කරගන්න ලැබෙන්නේ. දැන් එදා ඔක අතහැරියා නම් ඒ අල්ලගෙන හිටියා අතරමැද වේදනාව අතහැරියා නම් එයාට දැන් මේ වෙනකොට සංසාරේ දුක කෙලවර කරලා ඉවරයිනේ. ඒ වුණාට ඉතින් අර අල්ලගත්තු එක එයාට අතහැර ගන්න බෑ. දැන් ගොඩාක් සැප දුක් විඳපු මිනිස්සුන්ට ඔක අතහරින්න ගොඩක් ලේසි. දැන් බුද්ධ කාලේ බැලුවත් ගොඩාක් දුක් විඳපු මිනිස්සු ඉඳලා තියෙනවා. ওই කුෂ්ඨ රෝගියෝ ඒ වගේම ওই එක එක වෘත සමාදන් වෙලා ගොඩක් දුක් විඳපු මිනිස්සු ඉන්නවා. දෙක කියන්නේ ඉල්ලගෙන කාපු කට්ටිය. ওই අසූචි කාපු මිනිස්සු ඉන්නවා. ඊළාට ගිනි ගොඩවල් පහක් ගහගෙන මැද ගිනි අවුවේ හිටපු මිනිස්සු ඉන්නවා. ඒගොල්ලෝ එක එක විදිහට දුක්ඛන්ත වලට ගිහිල්ලා. ඒ වගේම ওই ගණිකාවෝ ඉන්නවා, රජවරු ඉන්නවා, එහෙල සැපාන්තයට ගියපු මිනිස්සුත් ඉන්නවා. ඒ අන්ත දෙකේ හිටපු මිනිස්සුන්ට මැදට ඇවිල්ලා මේක අතහැර ගන්න ගොඩක් ලේසි. එනකොට මැද අල්ලගෙන හිටපු මිනිස්සු ගොඩක් ඉන්නවනේ. දැන් ওই ජටිල يعني බුදුරජාණන් වහන්සේ මුලින්ම දමණය කරේ ජටිල 1000ක් දකද. ඒ අය දමණය කරන්න බුදුහාමුදුරන්ට ගොඩාක් මේ ප්‍රාතිහාර්ය පාන්නුනා. මොකද ඒගොල්ලන්ගේ හිතේ තියෙන ලොකු මාන්නයක් මේ මැද අල්ලගත්තු එක. ඒක අල්ලගත්ත එක අර ලොකුවට අල්ලගෙන ඉන්නේ. අර වගේ ලේසියෙන් අතාරින්න බෑ. මැද අල්ලගත්තාම ඒක අල්ලගන්න ඉතාම මේක මගේ කරගන්න ගොඩාක් දරුණු විදියට. ඒක වැරදි දෙයක් කියලා හරි තේරුම් ගන්න හරි අමාරුයි. දැන් මෙන්න මේක තමයි මේ ගොඩාක් ඔය භාවනා කරන්න එන අයට වෙන ලොකුම ප්‍රශ්න තමයි මැද අල්ලගන්න එක. අන්ත දෙක අතාරින්න එක ලේසි. දැන් මම අද මේ ධර්ම දේශනාවෙත් ගොඩක් වෙලාවට හයිලයිට් කරන්න යන්නේ දැන් සැප කියන එක තේරුම් ගන්න ලේසි, දුක කියන එක අල්ලගන්නවා කියන එක තේරුම් ගන්න ඊට වඩා අමාරුයි. ඒ වගේම මෙන්න සැප දුක දෙකට අතරමැදි අන්තය අල්ලගැනීම ඊටත් වඩා අමාරුයි. එන කියන්නේ සාමාන්‍ය කෙනෙකුට තේරුම් ගන්න දෙයක් කියනවට වඩා මේ ධර්ම දේශනාවේ මම ගොඩක් හයිලයිට් කරන්න හදන්නේ අර සාමාන්‍ය කෙනෙකුට තේරුම් ගන්න අමාරු මේක අල්ල ගන්නවාද කියන එක තේරුම් ගන්න අමාරු එකක් තමයි වැඩිපුර පැහැදිලි කරන්න යන්නේ. මොකද ඒක සාමාන්‍ය කෙනෙකුට තේරෙන්නේ නැහැ මෙහෙම එකක්වත් වෙනවද කියලා. අර දුකාන්තෙත් අල්ල ගන්න යම් කිසි මට්ටමකට සැපට වඩා ඒ වගේම ඊටත් වඩා මැදාන්තය අල්ල ගන්නවා ඊටත් වඩා ගොඩාක්ම දරුණු විදියට අල්ල ගන්නවා කියන එක අතෑර ගන්න බැරි මට්ටමට අල්ල ගන්නවා. ඇට මෙන්න මේක මගේ කරගෙන මේකේ විඳීම ගොඩක් අඩු නිසා මේක මගේ කරගෙන දිගටම අල්ලගෙන ඉන්න. දැන් ඒක නිසා තමයි බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ මේ සැපාන්තෙත් අතාරින්න ඕන, දුකාන්තෙත් අතහැරලා ඒක මැදට එනවා. මැදට ආවට පස්සේ මැද තියෙන මෙන්න මේ මැදාන්තෙත් අතාරින්න ඕන. ඒක මගේ කරගෙන හරියන්නේ නැහැ. මැදාන්තේ මොකද්ද කියලා යථා ස්වභාවය තේරුම් ගන්න තමයි මැදාන්තේ අල්ලගන්නේ. දැන් අර වගේ කෙලවර දෙකේ ඉන්නකොට ඒකත් ඒකේ තේරුම් ගන්න තියෙන හැකියාව අඩුයි. මොකද අපේ හිත පුළුවන් තරම් ඒ අන්ත ඒවත් එක්ක එක්ක ගැටීමට හරි ඇලීමට හරි යන්න පුළුවන් හැකියාව ගොඩාක් වැඩි. ඒක නිසා ඒකේ යථා ස්වභාවය තේරුම් ගන්න හැකියාව අඩුයි. ඒක අර අනුන්ගේ දෙයක් විදිහට බලන්න පුළුවන් හැකියාව ගොඩක් අඩුයි. මොකද දන්නේම නැතුව අපේ හිතේ අර අල්ල ගන්න හරි අතාරින්න, ඒ කියන්නේ ඇලෙන්න හරි ගැටෙන්න හරි යනවා ඒකත් එක්ක. එහෙම නැතුව මේ අතරමැදි එකක් අල්ලගත්තට පස්සේ ඒක අල්ලගන්නෙත් අතාරින්නම. මෙන්න මේක තමයි ගොඩක් දෙනෙකුට කමඨහන් වාර්තා සුද්ධ කරද්දී ගොඩක් දෙනෙකුට වෙන ප්‍රශ්න තමයි මේක. දැන් හුස්ම කියනක අල්ල ගන්නවා, සතිය අල්ල ගන්නවා. එනකොට සතියත් මේ කවදක හරි අතාරින්න ඕන, හුස්මත් අතාරින්න ඕන. මෙන්න මේ අතාරින්න ඕන කියන එක තේරුම් ගන්න ගොඩක් දෙනෙකුට අමාරුයි. කමඨහන් වාර්තාව ගත්තාම වැඩි පිරිසක තියෙන්නේ මේක අතෑරීගෙන යනකොට ඒක ඒකට තියෙනවා ඒක අමුතුවේද ද්වේෂය. මේක අතෑරිච්ච එක අපරාධයක් කියලා හිතනවා, මට නොදැනිච්ච එක අපරාධයක් වැරදි දෙයක් කියලා ගොඩාක් වෙලාට තේරුම් ගන්න. රට යන්නේ ඒක මේ වගේ දෙයක් අල්ලගෙන ඒක දිහා බලන් ඉන්නකොට ඇත්තටම ස්වභාවයෙන්ම මේක තේරුම් අරගෙන මේක අතෑරීමක් යම්කිසි මට්ටමකට සිද්ධ වෙනවා. අන්නේ අතෑරීම බාර ගන්න අකමැති එක තමයි ලොකුම ප්‍රශ්නේ තියෙන්නේ. අතෑරීම වුණත් බාර ගන්න අපි කැමති නැහැ. එන්නේ ඒ අතහැරීම හරි බාර ගන්න කැමති නම් එන්නේ ඒ කෙනාට තේරුම් ගන්න පුළුවන් මෙන්න මේකේ යථා ස්වභාවය. මෙන්න මෙහෙම මේ මැද අල්ලගත්තු එක නিত্য හැමදාම එකම විදියට තියනවාද, ඒකේ වෙනසක් සිද්ධ වෙනවද? එහෙම නැත්නම් මේ මැදත් අල්ලගත්තොත් මේක අනුංගේ දෙයක් විදියට අල්ලගෙන ඒක දිහා බලන් ඉන්නකොට මැදත් අල්ලගත්තොත් ඒකෙන් හොඳක්ද වෙන්නේ, ඒකෙන් නරකක්ද වෙන්නේ? එහෙම නැත්නම් ඒක සැපක්ද දුකක්ද ඒකේ තියෙන්නේ? එහෙම නැත්නම් මෙන්න මේ අල්ල ගැනීමේ මමෙක් ඉන්නවද කියන එක Tamanටම තේරුම් ගන්න පුළුවන්. මේ මැද අන්ත දෙක අතරලා ආපු මැදත් අනුංගේ දෙයක් විදියට බලනවා නම් ඒක අල්ලගත්තු මමෙක් ඉන්නවා කියලා අල්ලගත්ත ඒකත් තව හෝණියමක් වෙන එක පැත්තකින්. ඒක හරහාම ආයෙත් අර අන්තවලට යන්න තියෙන හැකියාව ගොඩාක් වැඩි. දැන් ඒක නිසා මේ මැද අන්තෙත් අල්ලගන්නේ අර කෙලවරවල් දෙකට වඩා මේක හොඳ නිසා. මිසක්ක මේක සදාකාලික හොඳක් නොවන නිසා. මෙන්න මේ මැදාන්තයට ඇවිල්ලා මැද තේරුම් ගත්ත කෙනෙකුට ටික ටික පුළුවන් මැදාන්තේ ඉඳලා ටික ටික අර තමන්ගේ රේන්ජ් එක ටික ටික වැඩි කරගන්නත් පුළුවන්. ඒ කියන්නේ දැන් සතිය හොඳට සතිමත් බව පුහුණු කරපු කෙනෙකුට, ඒ කියන්නේ මේ හුස්ම හරි ඊළාට යටිපතුල දැනීමක් හරි මොකක් හරි ඒ වගේ දෙයක් අල්ලගෙන මේ සිහිය හොඳට පුහුණු කරපු කෙනෙකුට එයාට පුළුවන් අර චූටි වේදනාවක් යනකොට ඒක දරා ගැනීම හැකියාව ටිකක් වැඩි වෙනවා. ඊළඟට චූටි සතුටක් ආවගේ මම කවුරු හරි හොඳයි කියලා කිව්වා කියලා. අන්න ඒක අල්ල ගැනීම ටිකක් අඩු වෙන. මොකද අර මැදාන්තේ මැද අල්ලගෙන එයා දන්නව මේකත් ඇති වුණොත් නැති වෙන දෙයක්මයි. මේක අල්ලගත්තත් මේකෙන් දුකක්මයි වෙන්නේ. ඊළඟට මේක මෙතන මමෙක් නෑ කියන එක මෙයා පොඩ්ඩක් තේරුම් අරගෙන තියෙන්නේ ඒ වෙනකොට. දැන් ඕක ඊළඟට මේ මැද සාමාන්‍ය මේ හුස්ම වගේ සාමාන්‍ය ඔබ්ජෙක්ට් එකෙන් පටන් ගත්ත එක ටික 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 අර චූටි වේදනාව වලට චූටි සැප වලට දරා ගැනීම හැකියාව ටික ටික වැඩි වෙනවා. එහට ඕක ටික ටික හොම් පුරුදු කරගෙන යනකොට තව ටිකක් සැප වේදනාව, තව ටිකක් දුක් වේදනාවක් ආවත් ඒකත් අනාර අර මැදාන්තයටම දාලා ඒක දරා ගැනීම හැකියාව ටික ටික වැඩි වෙනවා. දරා ගැනීම කියන්නේ මෙන්න මේකත් එක්ක කිප්පෙන ගතිය. මේකත් අල්ලගෙන මේක මගේ කරගන්න හැකියාව ටික ටික අඩු වෙනවා. ඔන්නඔහම ටික ටික අර මැදින් පටන් ගත්ත එක ටික ටික අපිට දෙපැත්තට මේ වර්ධනය කරගෙන ගිහිල්ලා අන්ත දෙකේ කෙලවරාන්ත දෙකත් මගේ කරගන්න නැතුව කෙලවරාන්ත වලට ආවත් ඒක සැපාන්තයට આવත් ඒක අල්ලගන්නෙත් නැතුව දුක්ඛාන්තයට ගියත් ඒකටත් ඒක ගැටෙන්නෙත් නැතුව මෙන්න මේ අන්ත දෙක මැදින් පටන් ගත්ත එක ටික ටික වර්ධනය කරගෙන ගිහිල්ලා කෙලවර දෙකේදිත් ගැටෙන්නේ ඇලෙන්නේ නැති වෙන මට්ටමට එන්න පුළුවන්. ඔන්න ওই தത്വෙට එන එක තමයි ඉතින් අවසානයේ කෙලවරක් කියලා කියන්නේ. ඉතින් මෙන්න මේක මුලින්ම පටන් ගන්න මෙන්න මේ වේදනා තුනකින් සප අන්තයක් තියෙනවා, දුක්ඛන්තයක් තියෙනවා, ඒ දෙක අතරමැදි අන්තයක් තියෙනවා කියලා සප දුක්ඛන්ත දෙක අතරලා ටික ටික මැදට ඇවිල්ලා මැද යථා ස්වභාවය තේරුම් ගත්තට පස්සේ අන්නේ යථා ස්වභාවය තේරුම් ගැනීම හරහා ආයිසර ටික ටික තමන්ගේ රේන්ජ් එක ටික ටික වැඩි කරගෙන ආයි දරාන්ත දෙකට ගිහිල්ලා වුණත් ඒ අන්ත දෙකේදීත් ඇලෙන්න ගැටෙන්නේ නැති තත්වයට පත් වෙන්න පුළුවන්. මෙන්න මේක තමයි අවසානයේ තමන්ගේ මැරෙන වෙලාවේදීත් මෙන්න මේ අන්ත දෙක අල්ල ගන්න නැතුව ඉන්න පුළුවන්. මොකද මැරෙන වෙලාවේදී අපි මොකක් හරි දුකක් මේකක් වෙලා අපායට යන්න අවස්ථාව ලැබුණා කියලා ඒකත් අතාරින්න පුළුවන්. ඒ වගේම මැරෙන වෙලාවේදී සැප විපාකයක් පදීලා දිව්‍ය ලෝකෙ යන්න ගියා ඒකත් අදාරින්න වෙනවනේ. ඒක අල්ලගත්තොත් ඊළඟ දිව්‍ය ලෝකෙ ගිහිල්ලා කවදාක හරි ආයෙත් පල්ලෙහාට වැටෙන්න වෙනවා. ඉතින් ගොඩක් දෙනකොට ඔන්න ඒ දුකාන්තය අතාරින්නත් කොහොම හරි පුළුවන්. අපාය යන්නේ අතාරින්න මොකක් හරි කර ගොඩ දාගන්න පුළුවන් නේද? මැරෙන වෙලාවේදී දිව්‍ය ලෝකෙ යන්න අවස්ථාවක් ලැබුණොත් ඒක හරි ෂෝක්නේ. තේම ඒක අල්ල ගන්නවා. තිහේ ගියත් අන්තිම උන කෙලවර කරගන්න මෙහෙට එන්න වෙනවා. තේ අන්න එහෙම මේ අන්ත දෙකේට යන්න නැතුව මැද අල්ල ගත්තොත් මැද අල්ලගෙන ආයෙත් මැද තේරුම් ගත්තොත් මේ තමන්ගේ වැඩේ කොහොම හරි තමන්ටම ගොඩ දා ගන්න පුළුවන්. ඒ වගේම මෙන්න මේක ගොඩ දා ගන්නත් මේ මැද අන්තේ මෙහෙම අල්ල ගන්න එක කරදරයක් කියලාට අන්ත සැප දුක් අන්ත දෙකේ මෙන්න මෙහෙම දේවල් වෙන්නේ කියලා තේරුම් ගන්න නම් එයා අනිවාර්යයෙන්ම මෙන්න මේ මොහොතේ ඉන්නත් ඕන. දැන් ඊයේ වෙච්ච දෙයක් ගැන අද කල්පනා කරයි කියලා තේරුම් ගන්නත් බෑ. හෙට මෙන්න මෙහෙම දෙයක් වෙයි කියලා තේරුම් ගන්නත් බෑ. වෙන කෙනෙකුට මෙහෙම වෙනවා කියලා තේරුම් ගන්නත් බෑ. මෙන්න මේ වෙලාවේදී මටම තමයි මේක කරන්න පුළුවන්. මටම ඒ වගේ මේ වෙලාවේදීම තමයි මේක කරන්න පුළුවන්. ඉතින් මෙන්න මේක තේරුම් ගන්න පුළුවන්. අපි උදාහරණයක් ගත්තොත් ඇහැට රූපයක් පේනවා කියලා. රූපයක් පේන වෙලාවේදී මේක තේරුම් ගත්තොත් මේකදී ඇත්තටම සැපයක්ද? ඒකෙදි කැමැත්තකමත් ඒ රූපයට කැමැත්තකමත් ඇති වෙන හැටි. දැන් මොකක් හරි ලස්සන රෝසමලක් දැක්කම ඒකට කැමැත්තක් ඇති වෙනවනම් අන්න මේ මගේ හිතේ මේ වෙලාව කැමැත්තක් ඇති වෙනවා කියලා තේරුම් ගත්තොත් ඒක හරහා ඊළාට ඒ කැමැත්ත තුලින් ඊට පස්සේ මොන හරි දේවල් කරනවාද කතා කරනවාද ඒ ගැන හිතනවාද කියන එක එතනින්ම නවත්ත ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඒ වගේම අනිත්‍යන්තය කියලා දැක්කම මොකක් හරි ජරා ගොඩක් දැක්ක කියමු. ඒ දකිනකොට මගේ හිතේ දැන් මේකට අකමැත්තක් ඇති වෙන බව තේරුම් ගත්තොත් එතනින් ඊට පස්සේ එතනින් නවත්තන්න පුළුවන්. මම කියන්නේ මේක එකපාරටම 100ට 100ක් කරන්න බෑ. දැන් මුලින්ම තේරුම් ගත්තට පස්සේ අර වගේ ඒ තේරුම අඳුරගත්ත එක සැප හරි දුක හරි අන්තයට ගිහිල්ලා එහරා අපි කරන වැඩ ක්‍රියා කරනවා කතා කරනවා ඒ ගැන හිතනවනේ. ওই තුනෙන් එකකට සාමාන්‍ය කෙනෙකුට මුලින්ම ඕක අඳුරගත්තට පස්සේ 10ක් කරද්දි 10න් එකක් හරි ගොඩ දා ගන්න පුළුවන්. මෙන්න මේක මම අඳුරගත්ත දැන් මෙතනින් නවත්තන එක හොඳයි කියලා. 10න් 9ක්ම අර පරණ පුරුද්දට යන්න පුළුවන්. ඒ කමන්නේ වුණාට 10න් එකක් හරි අපිට ගොඩ දා ගන්න පුළුවන්. ඔන්න මේ මොහොතේ අඳුර ගැනීම අද 10න් එකක් ගොඩ දාගත්ත නම් තව ටික තවසක් යනකොට ඔබ 10න් දෙකක් ගොඩ දා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. මෙන්න මේ මොහොතේ සතිමත්ත මේ වෙලාවේ මට මේ වෙලාවේ ආසාවක් ඇති වෙනවා, මේ වෙලාවේ තරහක් ඇති වෙනවා, මම මේකට මම කැමතියි මේකට අකමැතියි කියන එක ඒ වෙලාවේ මම අඳුරගත්තා නම් ඒක හරහා යම් කිසි මට්ටමකින් අර ඒක උඩ ප්‍රපංචකරණ එක හරි එහෙම නැත්නම් කතා ක්‍රියා කරන එක හරි නවත්තගෙන ඒක යම් කිසි මට්ටමකින් ගොඩ දා ගන්න පුළුවන්. දැන් මේක රූපයක් දැන් අඳුරගත්තත් ඕක විදියම ඒ වගේ මොකක් හරි සින්දුවක් කියමු. දැන් අපි ගොඩක් වෙලාවට සක්මන පරයන්කයක් කරන වෙලාවට ගොඩාක් දෙනකොට බාධා එන දෙයක් නේ වටපිට සද්දවලින්. දැන් ওই සද්දයක් ආපු වෙලාවට ඒ සද්දේ තේරුම් ගන්න පුළුවන් නම් කෙනෙකුට මේක මොකක්ද අපි කියමු. දැන් ওই සද්දෙත් කැමැති අකමැති බව එක එක කෙනාට එක එක විදියයි. සමහර කෙනෙකුට භාවනා කරද්දී නිකන් මේ සාමාන්‍ය දෙන්නෙක් කතා කර කර හිටියොත් ඒක ලොකු ප්‍රශ්නයක් වෙනවා. ඔය දෙන්නේ කතා කරන එකත් දැන් අපි දන්න භාෂාවකින් දෙන්නේ කතා කරගත්තොත් ඒක තමයි ලොකුම ප්‍රශ්නේ තියෙන්නේ. මට කතා කරනක තේරෙනවා. නොදන්න භාෂාවකින් කතා කරනවා නම් සක්මනකාරී පාරයන්කයක් කරන අතර ඒක එච්චර ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒ වගේම තව දෙන්නේ නිකන් රහසෙන් වගේ නිකන් කතා කරනවා නම් ඒකට හිත ඇදලා යන ගතිය අර සාමාන්‍ය විදිහට කතා කරනවටත් වඩා වැඩි වෙන්න පුළුවන්. මොකද අපේ හිත ඇතුලේ යම්කිසි කුතුහලයක් වගේ ඇවිස්සෙන්නත් පුළුවන්. ඔන්න ඔය වගේ ඊළඟට දැන් ඒ අතර මොකක් හරි කුරුල්ලෙක් කැඬුවා කියලා මොකක් හරි වෙන සාමාන්‍ය සද්දයක් ගත්තොත් ඒක එක එක්කෙනාට එක එක විදිය. ඊළඟට සින්දුවක් ඇහුණා අර ඒ එකම සද්ද එක එක්කෙනාට එක එක විදියට තමයි බලපාන්නේ. තමන් ඒක අල්ල ගන්න ප්‍රමාණය හරියට තමන් ඒකට දක්වන කැමැත්ත අකමැත්ත ප්‍රමාණය හැටියට තමයි ඒකෙන් අපිට වේදනාවක් කියන්නේ. ඒක හරහා අපි විඳීමක් මොකක් හරි කරදරයකටපත් වෙනවා වෙන්නේ මේක අල්ල ගන්න ප්‍රමාණයට. මෙන්න මේගේ පරයන්කයක වුණත් සක්මනකදී වුණත් බාහිර සද්දයක් ආවොත් එහෙම නැත්නම් මොකක් හරි වේදනාවක් ආවත් වෙන මොකක් හරි සිතුවිලි ඇවිල්ලා ඒක හරහා ගිය සිත පිට ගියත් ඒක අපි අල්ලගත්තු තරමට සමහ ඒකට දෙන වටිනාකම හැටියට ඒක තුලින් අපිට පිළීම ඇති වෙන ප්‍රමාණය වැඩි. මේක සාමාන්‍ය අපි එච්චරම ගණන් ගන්න නැති දෙයක් ආවොත් ඒක තුලින් ඇති වෙන පිළීම ගොඩක් අඩු දෙයක් වෙනවා. දැන් මෙන්න මේ ඒක තමයි කියන්නේ අපි මොකක් හරි දෙයක් අල්ලගත්ත ප්‍රමාණය හරහාම තමයි අපි අපිට ඒකෙන් දුක ඇති වෙන්නේ. මෙන්න මේක තමයි අපි තේරුම් ගන්න ඕනේ. මට මේකෙන් මං අල්ලගන්න ප්‍රමාණයෙන්ම තමයි මේකෙන් මට දුකක් ඇති වෙන්නේ. අල්ලගන්න නැතුව පුළුවන් තරම් මේකේ යථා ස්වභාවය තේරුම් ගන්න පුළුවන් නම් අපි මේ හුස්ම දිහා බලාගෙන ඒකේ යථා හුස්මේ වෙනසක් වෙන හැටි ඒකෙන් ඒ කාලයත් එක්ක එක විදිහට තියෙනවාද ඒක මට ඕන විදිහට කන්ට්‍රෝල් කරන්න පුළුවන්ද කියන වගේ දේවල් තේරුම් ගත්තාම ඒ හරහා ඒ හුස්ම දිහා බලන් ඉඳෙද්දි සද්දයක් ඇති වුණත් එහෙම නැත්නම් හිත මොකක් හරි සිතුවිලි වලට මොකට හරි ගිහිල්ලා පිට රවුම් ගන්නකොට වුණත් අර මේකටම දාලා බලන්න පුළුවන් මේකෙදිත් වෙන්නේ මොකක්ද කියලා. ඒක අපි අල්ලගත්තු තරමට තමයි ඒකෙන දුකක් ඇති වෙන්නේ. දැන් මේ විදිහට Tamanටම තේරුම් ගන්න පුළුවන් මේ මොහොතේම තමයි තේරුම් ගන්න ඕනේ මේකේ මොකද්ද යථා ස්වභාවය කියලා. මම මේකට කොච්චර කැමතිද කොච්චර අකමැතිද කැමති වෙන ප්‍රමාණයටම මට මේකෙන් දුකක් ඇති වෙනවද අකමැති වෙන ප්‍රමාණයට මට දුකක් ඇති වෙනවද නැද්ද කියන එක Tamanටම තමයි තේරුම් ගන්න පුළුවන්. ඒ වගේම තමයි මේ වෙලාවෙම තමයි තේරුම් ගන්නත් පුළුවන්. ඔක හෙට මෙහෙම වෙයි කියලා බලන් ඉඳලා හරියන්නේ නැත්නේ. ඒ වෙලාවේදී තේරුම් ගත්තේ නැත්නම් මෙහෙම වෙන්න පුළුවන් නොවෙන්නත් පුළුවන්. ඉතින් ඒක නිසා පුළුවන් තරම් මෙන්න මේකට සතිමත් මෙන්න මේ මොහොතේ මමත් එක්ක ඉන්න කෙනෙකුට මේකේ යථා ස්වභාවය තේරුම් ගන්න පුළුවන්. තේරුම් අරගෙන Tamanට මෙන්න මේකෙන් ගොඩ යාමක් තියෙනවද නැද්ද කියලා Tamanටම අවබෝධ කරගන්න පුළුවන්. මේක ගොඩ යනවන මෙන්න මෙහෙම තමයි ගොඩ යන්න පුළුවන් කියලා. ඒ හරහා මෙන්න මේකේ තණ්හාවක් ඇති වෙන එක නවත්ත ගන්න පුළුවන්. අපි එදා චචක්ක සූත්‍රයේ කතා කරේ අන්න අර විදියට අභ්‍යන්තර තියෙන එලියෙන් සිග්නල් ගන්න තැන් හයක් තියෙන. ඒ වගේම ඒවට අදාළ සිග්නල් වර්ග හයක් තියෙන එලියෙන් එන. ඊළාට ඒව අඳුර ගන්න අවස්ථා විඥාන හයක් තියෙන වර්ග හයක් හය විදිහක විඥාන හයක් තියෙන. ඊළාට මෙන් මේ වර්ග තුන එකතු වුණාට එකතු වීමක් වෙනවා. එකතු වුණාට පස්සේ මෙන්න මේ විදිහට වේදනාවක් ඇති වෙනවා. මෙන්න මේ වේදනාව මගේ කරගත්තාම තමයි මේක සැප වේදනාවක් වැඩි කරගන්න ඕන දුක් වේදනාව නැති කරගන්න ඕන. ඒක මගේ විතරක් නෙවෙයි ඊළාට මගේ වර්ගයාගේ මගේ පරපුරේ මගේ රටේ මගේ ලෝකේ ඉන්න මිනිස්සුන්ටත් මේ දේ කරන්න ඕන. ඊළාට ඒකට විරුද්ධව කවුරු හරි එනවනම් ඒ මිනිස්සු නැති කරන්න ඕන. මිනිස්සු හරි කවුරු හරි ඒකට විරුද්ධව එන බලවේග නැති කරන්න ඕන කියලා ඔන්න මේ විදිහට තණ්හාවක් ඇති වෙනවා. මේ තණ්හාව ඇති වෙන්නේ මෙන්න මේ වේදනාව මගේ කරගත්තු තරමට තමයි තණ්හාව ඇති වෙන්නේ. ඉතින් මෙන්න මේ වේදනාව මොන වගේ දෙයක්ද කියලා තේරුම් ගත්ත කෙනෙකුට වේදනාව අල්ලගන්න තියෙන හැකියාව ටික ටික අඩු වෙනවා. මෙන්න මේ හැකියාව ටික ටික අඩු වීම හරහා තමයි තණ්හාව කියන එක ඇති වෙන්නේ නැති වෙන්නේ. තණ්හාව ඇතිවීම අඩු කරගන්න පුළුවන්. ඒකට තමයි මේ වේදනාව මොකක්ද කියලා අපි අද මේ කපල කොටලා බෙදලා බැලුවේ වේදනාව මොන වගේ දෙයක්ද. ඒ වගේම මෙන්න වේදනාවෙත් මෙන්න මේ වගේ තැන්වලදී අල්ල ගැනීමේ හැකියාව වැඩි. මෙන්න මේ වගේ තැනදී අල්ල ගැනීමේ වේදනාව හරහා මමෙක් අල්ල ගැනීමේ හැකියාව ටිකක් අඩු වෙන තැන් තියෙනවා. අන්න ඒ අඩු තැනින් මේකට මගට බහැලා අඩු තැනින් දුර්වල තැනින් ප්‍රයෝජන අරගෙන ඒක ටික ටික අර සාමාන්‍ය වේදනාවලදීත් දරා ගැනීමේ හැකියාව ටික ටික වැඩි කරගන්න තමයි මේ අපේ මේ බලාපොරොත්තු වෙන්නේ. ඇත්තටම ඒකත් බලාපොරොත්තුවක් නැත්නම් ඒකත් වේදනාවක්. ඕනම දෙයක් බලාපොරොත්තු වෙන නිවන උනත් බලාපොරොත්තු වෙනත් ඒක හරහා දුකක් තමයි ඇති වෙන්නේ. ඉතින් අර බලාපොරොත්තුවක් කියන වචනේ පාවිච්චි කරාට මේ කරන්න තියෙන අපේ මේ අර වේදනාවෙත් අන්ත දෙකට ගියොත් දරාගන්න ටිකක් හැකියාව අඩුයි. ඒක නිසා මැද අර දුර්වල තැනින් මේක ඇතුළට බැහැගෙන ඇතුළට බැස්සට පස්සේ ඒක හරහා මේ ඊට වඩා අර දරුණු ලොකු දේවල් වුණත් දරා ගැනීම හැකියාව ටික ටික වැඩි කරගත්තාම මෙන්න මේකෙන් කර සියල්ලම තේරුම් ගන්න පුළුවන්. මෙන්න මේක තමයි බුදුරජාණන් වහන්සේ බුදුනාට පස්සේ පළවෙනි ධර්ම දේශනාවේදී කිව්වේ මේ අකුප්පා මේ චේතෝ විමුක්ති අයමන්ති මා ජාති නත්ති ජාති පුනබ්බවෝ කියලා. මේ මම කුප්පවන්න පුළුවන් කෙනෙක් නොවන තත්ත්වයටපත් වුණා. ඒ කුප්පේ කියන්නේ අර සපාන්තේදී හරි දුක්ඛන්තේදී හරි ඒක අනුව කිපෙන කියන්නේ ඒක අනුව ඇවිස්සෙන කෙනෙක්. මෙන්න මේ ඇවිස්සීම නැති කෙනෙක් බවට පත් වුණා කියල එක තමයි මේ පළවෙනි ධර්ම දේශනාවේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. සපාන්තයක් ආවත් දුක්ඛන්තයක් ආවත් ඒ එහෙම නැත්තම් මැද දෙයක් වුණත් එකක්වත් අල්ලගන්න මොහකින්වත් කිපෙන්නේ නැති කෙනෙක් බවට පත් වීම. අන්න ඒක තමයි අවසානයේ කෙලවර වෙන්නේ. ඉතින් මේ අද දවසේ ධර්මදේශනවත් මේ විදියට මේ අන්ත දෙකෙන් අතෑරලා ටික ටික මැදට ඇවිල්ලා මැදත් අතෑරලා මැදත් අල්ලගන්නේ නැතුව මැදත් අතෑරලා ඒකේ යථා ස්වභාවය තේරුම් අරගෙන ඒක හරහා තමන්ටම තමන්ගේ යථා ස්වභාවය තේරුම් ගැනීම සඳහා මේ ධර්මදේශනවත් එකස හේතු වේවා කියන ප්‍රාර්ථනාව ඇතුව අද ධර්මදේශනාව මෙතනින් සමාප්ත කරනවා. සීල දනාටම තෙරුවන් සරණයි.
සාදු සාදු සාදු. අද දිනේත් ස්වාමීන් වහන්සේ ඉතාමත් දිනා ධර්මදේශනාවක් අප කෙරෙහි අනුකම්පාවෙන් සිද්ධ කළා. ඇත්තටම ගිය සතියේනම් ධර්මදේශනාවෙන් පස්සේ පොඩි බ්‍රීෆින් එකක් කරනවා. නමුත් අද නම් ස්වාමීන් වහන්සේම ඒක කරා. මම හිතන්නේ මාත් ඒක නැවත ඉතින් කියන එකේ තීරුමක් නැහැ කියලා හිතනවා. නමුත් ඉතින් කාට හරි පුඩි හරි අතපසු වීමක් උනායි උනෝ නම් ධර්මදේශනාව සවන් දීමේදී එහෙම කෙනෙකුට ප්‍රයෝජනවත් වෙයි කියලා හිතන මම පොඩ්ඩක් ඉතින් කියනවා. ස්වාමීන් වහන්සේ අද දේශනාවත් මූලික කරගත්තේ චතුක්ක සූත්‍රයේ තවදුරටත් ඉදිරියට යෑමක්. එහිදී ස්වාමීන් වහන්සේ අපිට පෙන්වා දුන්නා අපේ දොරටු හයක් සහ ඊට සම්බන්ධ වෙන විඥාන හයක් එකතු කරගෙන කොහොමද අපි මේ පස්සයක් තුලින් වේදනා හයක් ඇති කරගන්නවා. ඉතින් නමුත් ඒවා අපිට මූලික විදිහට කොටස් තුනකට බෙදන්න පුළුවන්. මූලිකවම චෛතසික හා කායික ලෙසත් ඊට අමතරව සුඛ දුක්ඛ සහ අදුක්ඛම සුඛ විදිහටත් ඊට අමතරව තව නිරාමිස හා ආමිස විදිහටත් බෙදන්න පුළුවන්. නමුත් මේ කොයි විදිහට බෙදුවත් අවසානයේදී එකම දෙයක් බව ස්වාමීන් වහන්සේ පැහැදිලි කරා. අද දේශනාවේදී මූලිකවම ස්වාමීන් වහන්සේ පැහැදිලි කරේ මේ සුඛ දුක්ඛ සහ අදුක්ඛම සුඛ කියන විදිහට වේදනාව වර්ගීකරණය කිරීම. ඒ තුලින් අන්ත දෙකකට නොගිහිල්ලා මැද තෝරාගෙන ඒ තුලින් අවසානයේදී මැදත් අතහැරලා කොහොමද අපි අපේ අවසාන බලාපොරොත්තු වන තණ්හාව දුරු කරන්න කියන එක ස්වාමීන් වහන්සේ ඉතින් පැහැදිලි කර අපිට ඉතාමත් හොඳින් ඉතින් ඒ සිදු කරන ආකාරය මූලිකවම ආනාපානය තුළදී කොහොමද අපි මැද කියන අන්තය ආනාපානය මැද කියන අන්තයක් විදිහට දෙයක් අරගෙන නමුත් අවසානයේදී එයත් අපි අතාරිනවා. ඒ අතාරලා තණ්හාවත් අත්හැරීම තුළින් අපේ විමුක්තිය ළඟා කරගන්නේ කිසිදු කියලා ස්වාමීන් වහන්සේ ඉතින් පැහැදිලි කරා. බොහොමත්ම පින් ස්වාමීන් වහන්සේ වැඩසටහනේ මීළඟ අංගය ලෙස අපිට තියෙන්නේ ආධුනිකයන්ට සතිමත් බව පුහුණු කිරීමේ උපදෙස් පත්‍රිකාව ඉදිරිපත් කිරීමටයි. ඉන්පසු අපි අත්දැකීම් ඉදිරිපත් වාර්තා ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා. මුලින්ම මම ෂෙයා කරගන්නම් නිස්සරණ වනේ ගෞරවනීය ස්වාමීන් වහන්සේලා විසින් සකස් කරන ලද අත්පත්‍රිකාවක් තිබෙනවා. ඒක මම ෂෙයා කරගන්නම් මුලින්. එතනදී සඳහන් කරන මුලින්ම සතිමත් බව වැඩි වීම පටන් ගන්න එක්කෙනෙකුට සතිමත් ඇවිදීම සහ සතිමත් හිඳ ගැනීම සම්බන්ධව වීඩියෝ දෙකක් නිර්මාණය කළා තියෙනවා. ඒ තුලින් ඒක නරඹලා ඒ තියෙන අත්දැකීම් සහ උපදෙස් පිළිපැදලා ඉතා සුළුවෙන් හෝ තමන්ගේ පුහුණුව පටන් ගන්න එකයි ඉතාමත් වැදගත්. ඒ සඳහා ඉතින් තමුන්ට වෙලාව ලැබෙන පරිදි ඉතාම සුළු කාලයක් විනාඩි පහක් පටන් ගැනීමේදී විනාඩි පහක් පමණ ඒක චුට්ට චුට්ට වැඩි කරලා විනාඩි 10ක් 15ක් එහෙම කරලා සතියක් පමණ ගියාට පස්සේ පැය දෙකක් තමුන්ගේ පුහුණුව සම්පූර්ණ වුණාට පස්සේ වාර්තාවක් ලෙස අපිට ඉදිරිපත් කරන්න පුළුවන් කියලා අපි ඉල්ලා සිටිනවා. ස්වාමීන් වහන්සේලත් ඉදිරිපත් කරන්නේ අපිට වාර්තාවක් ලියලා තමන්ගේ අත්දැකීම් ඉදිරිපත් කරන්න කියලා. ඉතින් මේ වාර්තාව ලිවීමේදී තමන්ගේ සතිමත් ඇවිදීම සතිමත් හිඳ ගැනීම කොහොමද කරේ කියන එක අපි දැනගන්න කැමති. එහෙදී ඉතින් සතිමත් පරියන්කේ පටන් ගන්නවා නම් තමන් කොහොමද වාඩි වුණේ, තමන්ට දැනුනේ මොනවද, ක්‍රේ මොනවද, ඉතින් පරයන්කේ නහුස්ම තමුගේ මූල කර්මස්ථාන ලෙස ගත්තේ මොකද්ද, ආනාපාන සතිය, පිම්බීම හැකිලීම, ඉතින් ඒදී වෙනස් වෙච්ච දේවල් ඊට අමතරව තමන්ට බාධාවක් ආවනම් එය කොහොමද තමුන් හසුරෝ ගත්තේ, ගැටීමක් ඇති වුණාද, ඔය සියලුම දේවල් ඉතින් තමුන්ගේ වාර්තාවට ඇතුළත් කරගන්න පුළුවන්. ඒ අත්දැකීම් ඉතින් ඊට අමතරව සතිමත් ඇවිදීමේ ඉතින් කොහොමද පටන් ගත්තේ, ඇවිදිනකොට මොනවද දැනුනේ, තමුන්ගේ යටිපතුලට පටන් ගත්තේ කොහොමද, වම දකුණ කියලා පටන් ගත්තද, එහෙමත් නැතුව කිසිම දෙයක් අරමුණක් නැතිව පටන් ගත්තද, ඇවිදිනකොට මොකද වුනේ, ඒ වගේ විස්තර ඇතුළත් කරන්න පුළුවන්. කකුලේ බර මාරු වෙන විදිය, එපාවීමක් ඇතුණා නම් ඒකත්, මේ සියලු දේවල් අත්දැකීම්. ඒවා තමුන්ගේ කමටහන් වார்த்தාවට තමුන්ගේ අත්දැකීමට එකතු කරලා Google Form එක මෙතන දාලා තියෙනවා. ඊට අමතරව email address එක තමුන්ගේ වார்த்தා ඉදිරිපත් කරන්න පුළුවන්. සෑම දිනකම ඉතින් මෙල්බන් වේලාවෙන් නම් 12:30 සහ 2 ශ්‍රී ලංකා වේලාවෙන් 7 සහ 8 දී අපි වැඩසටහන ඉදිරිපත් කරනවා. වැඩසටහනදී තමුන්ගේ වාර්තා ඉදිරිපත් කරනවා. ඊට අමතරව ස්වාමීන් වහන්සේ අවසර දෙන පරිදි වාචික ප්‍රශ්න ඉදිරිපත් කිරීමට අවස්ථාවක් තියෙනවා. ස්වාමීන් වහන්සේ ඉල්ලා සිටියොත් තමුන්ට කතා කිරීමට වාර්තාව අනුව කතා කිරීමට අවස්ථාවක් දෙන්න පුළුවන්. මීළඟට දුරස්ත වැඩසටහනේ රැස්වීම් අංක සහ මුරපද ඉදිරිපත් කරලා තිනවා. වෙබ් ලින්ක් එකක් දාලා තිනවා මෙතන. එය සම්බන්ධ වෙන්න පුළුවන් ඒ තුලින්. මීළඟට තියෙන්නේ තමුගේ අත්දැකීම් වාර්තා ඉදිරිපත් කිරීමටයි. ඒ සඳහා මම නාමන්තට ආරාධනා කරනවා.
බොහොම ස්තුතියි, බොහොම පින් නදී, තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේගේ නව අවසරයි, තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. අද දවසට වාර්තා තුනක් අපිට ලැබී තිබෙනවා. එයින් පළවෙනි වාර්තාව වන්නේ වියානදු විසින් එව ඇති වාර්තාව. ඒ වාර්තාව ඉදිරිපත් කරන්න ස්වාමීන් වහන්ස.
හොඳයි.
මයින්ඩ්ෆුල් ඩයිවිං. I did my first diving today in the swimming class. I went on to the diving board and it was wobbly. I felt a little bit scared, but I went to the edge of the board. When I was about to dive, I felt really, really scared. I looked down and it was scary, so kept looking straight. I also felt cold. I jumped off the board into the water with big splash. I felt the warmth in the water. I was so happy and proud as I was brave to do it finally. End of the report, Bhante.
Good. You can do this kind of thing with mindfully, because if you didn't do this this without mindfully, you may feel the fear so much than this, because when we go into do this kind of things like that we haven't done before that, so most probably our fear is coming up. But if we do this mindfully, like you did, so you feel the coolness and wetness of the diving board like that, and also you can feel the breathing while before do the diving like that. If you come to the current moment with your body before doing this kind of unknown thing, then your fear may be gone away. And before, because you now you are in your current moment, so very good thing. So you yourself can understand that if you come to the current moment or current your body feelings, then your fear maybe go away. Buddha was also telling this kind of thing. If you get some fear kind of thing, you can come to your body. And you can come to the current moment. So if you do that, fear is go away, and you can do anything. When you're doing this kind of things like you haven't done, then you can come to the current moment, and you can do. So a good thing. So you can do some more critical thing like that in the future also, and also you can report as a. So let's go to the next one.
Thank you very much, Banti. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්ස දෙවනි කමිටහන් වාර්තාව ඉදිරිපත් කරන්නම්. අවසරයි පින්වත් ස්වාමීන් වහන්ස, පරියංකේදී කෙලෙස් කැපෙනවා යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද? මෙය වෙන්නේ වේදනානුපස්සනාව වැඩෙන විට පමණද? එසේම එය සක්මනේදීත් සිදුවෙනවාද? සතිමත් සක්මන නිවසේ කරන විට සක්මනේ වේගය බොහොම අඩු වී පියවරේ සියලු වෙනස්කම් දැනෙන අතර සක්මන එලිමහනේ කරද්දී මෙයට හාත්පසින් වෙනස් ස්වරූපයක් ගනී. එලිමහනේ කරන සක්මන වේගවත් අතර ටික වේලාවකින්ම වරහන් ඇතුළේ ඉඳලා තියෙනවා ඔටෝ පයිලට් මෝඩ් බයිසිකලේ පදිනවා මෙන් වරහන් වහලා තියෙනවා නිතැතින්ම කෙරෙන ගමනක ස්වරූපයක් ගනී. මේ ක්‍රම දෙකේ වැරැද්දක් ඇතොත් කරුණාකර නිවැරදි කර දෙන්න. පින්වත් ස්වාමීන් වහන්සේලාටත් ඕර්ගනයිසින් කමිටි එකේ සහ සහභාගී වෙන අයටත් නිදුක් නිරෝගී බවත් උතුම් නිර්වාණයත් ප්‍රාර්ථනා කරමි. තෙරුවන් සරණයි. වාර්තාව අවසානයි ස්වාමීන් වහන්ස.
හොඳයි, මෙතනදී මුලින් අහලා තියෙන වේදනාව හරහා වේදනානුපස්සනාව හරහා විතරද මේ යථාර්ථය අවබෝධ කරගන්න පුළුවන් කියලා? ඒක එහෙම නැහැ. මේ කියන්නේ දැන් අපි මුලින්ම කරන්නේ ඇඟට හිත දාලා මේ ඇඟේ මේ වෙලාවේ ස්වභාවය තේරුම් ගන්න එකනේ. එතකොට ඒක කායානුපස්සනාවට තමයි වටෙන්නේ. ඒක ඇත්තටම මේ නම වෙන් කළා අඳුර ගැනීමක් විතරයි. කායානුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව කියලා මේව වෙන් කිරීමක් විතරයි. ඒකට මෙන්න මේක එකකට විතරක් කොටු වෙලා හරියන්නේ නැහැ. එතකොට මෙන්න මේ කයට හිත දාලා බලන් ඉන්නකොට ඒ දන්නේම නැතුව එක එක්කෙනාගේ චරිත ස්වභාවය හැටියට සමහරු වැඩිපුර වේදනානුපස්සනාවට යන්න පුළුවන්. ඒක හරහා මේක විතරයි නෙවෙයි මේකට මේ එකම හේතුව. ඒ වගේම වේදනාව අඳුර ගැනීම තුලින් පමණක්ම මේක ඉවර කරගන්නත් අමාරුයි. ඒ වගේම දැන් ওই හරහාම ඕකත් එක්කම දන්නේම නැතුව චිත්තානුපස්සනාවත් දන්නේම නැතුව වැඩෙනවා. ධම්මානුපස්සනාවත් ඒකත් එක්කම වැඩෙනවා. මෙන්න මෙහෙම මේක එකක් විතරක් අල්ලා ගන්න ඕනේ කියලා එකක් නැහැ. වෙන දේ දිහා බලන් හිටියාම ඉබේම අපේ හිත විතින් ඒ පැත්තට යොමු කරනවා. ඒ අවස්ථාව ආවට පස්සේ ඔකට අර කැස්කේඩින් කියලා කියන්නේ උඩ කුඹුරේ වතුර පිරුණාට පස්සේ යට කුඹුරට අනිවාර්යයෙන්ම එනවා. ඉතින් ඔක වෙන දේ දිහා බලන් ඉන්නව මිසක් මේක විතරයි කරන්න ඕනේ කියලා එකම අන්තවලට යන්න උවමනාවක් නැහැ. දැන් ඊළඟ මේක ගත්තාම දැන් සක්මන් කරද්දි හරි පරයන්කයක වුණත් අපි ඉන්න වටපිටාව අපිට යම්කිසි මට්ටමකට හේතු වෙනවා මේ හිතේ මේ නිෂ්කලංක භාවයට. එකම අපේ කොච්චර මේ වුණත් මේ පරයන්කයට හරි සක්මනට හරි එන්න ඉස්සෙල්ලා අපේ තියෙන සිතුවිලි සමුදායක් තියෙනවනේ. එන්න ඉස්සෙල්ලා අපි හිටියේ ගොඩක් දුව වැඩ කර කර ඉඳලා නම් එකපාරට ඉඳගත්තට පස්සේ අපේ හිත කාම් ඩවුන් වෙන්න තියෙන හැකියාව අඩුයි. ඒ වගේම වටපිට පරිසරයේ තියෙන උණුසුම සිසිලස, ඊළඟට වටපිට සද්ද බද්ද ආලෝකය, ඔය වගේ ගොඩාක් හේතු බලපාන අපේ හිත කාම් ඩවුන් වෙන්න හරි මමත් එක්ක මම ඉන්න තත්ත්වයට එන්න. ඒවා ඕවත් එක විදිහකට අඳුර ගන්න පුළුවන්. මෙන්න මේ වගේ තත්ත්වවලදී මගේ හිත මික්මන්ට මේ මමත් එක්ක මම ඉන්න තත්ත්වයටපත් වෙන මෙන්න මේ වගේ වෙලාවලදී මෙහෙම වෙන්න ටිකක් අමාරුයි කියලා ඒක අඳුරගත්තට පස්සේ ඒකේ අනුග්‍රහයක් දක්වන්න පුළුවන්. ඒ වගේ අර අපහසු දේවල් පුළුවන් තරම් අපිට මග අර ගන්නත් පුළුවන්. ඒ කියන්නේ මුලදී එහෙම දේවල් කරන්න වෙනවා. මේක කියම අපි කියපෝ රස්නේ තැන්වලදී මේ සක්මනක් පරයන්කයක් කරාම ගොඩක් අමාරුයි කියලා ඒ පළ මුලින්ම කරන කෙනෙකුට ඒ රස්නේ අඩු තැනකට යන්න පුළුවන්. ඒ වුණාට මේක කාලයක් පුරුදු වෙනකොට අර රස්නේ තැනදීම තවත් හොඳයි මේ තමන්ගේ මේ මේක වැඩෙන්න. මොකද එතකොට අර ඒකත් තව දවරා ගැනීම හැකියාව තව පැත්තකින් වැඩි වෙනවා. ඒ වගේම මේ ඊළඟට දැන් ඔය නොදැනෙන තත්වයට එනවා කියනවා. අන්න ඒකෙදිත් බලන්න මේ නොදැනෙන තත්වයට ආවට පස්සේ ඒකේ කැමැත්තක් ඒකට කැමැත්තක් ඇති වෙනවද අකමැත්තක් ඇති වෙනවද? අන්න ඒ හරහත් අපිට තේරුම් ගන්න පුළුවන් මේ මොකද්ද තත්ත්වය. ඒකට තියෙන තමන්ගේ කැමැත්ත අකමැත්ත තේරුම් ගන්න පුළුවන්. ඉතින් මේක තව දුරටත් මේක තමන්ම කරලා බලලා තේරුම් ගන්න පුළුවන් මගේ හිත මොන පැත්තටද ඇදෙන්නේ වැඩිපුර කියලා. හොඳයි.
එහෙමයි සොයනස් බොහොම පිං. ඊළඟට තුන්වැනි වාර්තා විදිහට අපි ලැබී තිබෙන්නේ ඉතාම කෙටි වාක්‍යයක් ස්වාමීන් වහන්සේ. මට හිතෙන්නේ ආධුනික කෙනෙක් ඒ නිසා සුළු යම් අනුග්‍රහයක ඔබ වහන්සේගෙන් ලැබෙනවා නම් බොහොම පිං. ඒ වාක්‍යය සිහියෙන් හුස්ම ගැනීම පමණි කරන්නේ. ස්වාමීන් වහන්සේ අවසරයි මීට වඩා දෙයක් කියලා නැහැ. ඔබ වහන්සේගෙන් යම් අවවාදයක් ලැබේවා කියන ප්‍රාර්ථනා
කරනවා. සිහියෙන් දැන් මේ සභාවේ ඉන්නෝ නම් එයාට අපිට කතා කරලා දෙන්නත් පුළුවන් නේද? සිහියෙන් හුස්ම ගන්න බව දන්නේ කොහොමද කියලා. ඔහු දැන් හුස්මේ වුණත් තියෙනවනේ හුස්මේ නහය අග කෙලවර හුස්ම දැනෙන්න පුළුවන්. ඊළාට අනිත් කෙලවරේ බඩ පිම්බීම හැකිලිම දැනෙන්න පුළුවන්. ඒ වගේම තව හුස්ම තියෙන මේ අතරේ වෙන දේවල් දැනෙන්න පුළුවන්. ඒක නිසා සිහියෙන් හුස්ම දැනෙනවා කියන එකට වඩා මෙන්න මේක දැනෙන්නේ මට දැනෙන්නේ මෙන්න මේකයි කියලා කියන්න පුළුවන් නම් කෙනෙකුට සභාවට ඉදිරිපත් වෙන්න පුළුවන් නම් කෙනෙකුට අත උස්සන්න පුළුවන් නම් අපිට හරියට මේ සභාවට කතා කළම කියන්න පුළුවන් නේද?
මම හිතන්නේ සොයනස් මේ අද මේකට සජීව සම්බන්ධ වෙන්නේ සමහරට රෙකෝඩින් එක අහනවා වෙන්න පුළුවන්.
ඔව් එහෙමනම් ඔව් එහෙමනම් අපිට කියන්න බල දැන් මූලික උපදෙස් එකෙත් මේ ටිකම තියෙනවා. දැන් හුස්ම ගන්නකොට හොඳට ඉඳගෙන කියන්නේ අපේ ඇඟ සමබර කරගෙන ඉඳගත්තට පස්සේ දැනෙන්න පුළුවන්නේ කෙනෙකුට දැනෙන්න පුළුවන් හුස්මේ මුල කොන වෙන නහය අග කිට්ටුව දැනීමක් වෙනවා. තව කෙනෙකුට බඩ පිම්බීම හැකිලිම වෙන්නත් පුළුවන්. තව කෙනෙකුට මේ හුස්ම වනවේ වෙන මොකක් හරි කියමු ඇඟේ ඉන්න සීට් එකට දැනෙන දැනීම වෙන්න පුළුවන්. එතන නැත්තම් හાર્ට් බීට් එක වගේ දෙයක් වෙන්න පුළුවන්. එහෙම නැත්තම් තවත් වෙන මොකක් හරි දැනීමක් වෙන බල ඔන්න මේ දැනෙන දේ මේ අල්ලගෙන ඒ දෙයට මොකක්ද වෙන්නේ කියලා ඒ දේ දිහා වැඩි වෙලාව බලන් ඉන්න එක තමයි වෙන්නේ. දැන් දැන් මේ කෙනා හුස්ම දිහා බලන් ඉන්නවා කිව්වනේ. ඒක නිසා හුස්ම උදාහරණයට ගත්තොත් හුස්ම ගන්නකොට මොන විදියටද දැනීමක් ඇති වෙන්නේ? හුස්ම පිට වෙනකොට දැනීම මොන වගේ එකක්ද? ඒකේ උණුසුම් සිසිලස භාවයේ වෙනසක් වෙනස්කම් තියෙනවද? දිගකොට භාවයේ වෙනස්කම් තියෙනවද? එහෙම නැත්නම් දැනෙන හැපෙන තැනේ මොකක් හරි වෙනස්කම් තියෙනවද කියලා ඔන්න හුස්ම දිහා ඒක මේ අනුංගෙ දෙයක් දිහා බලන් ඉන්න වගේ මේකට මෙහෙම වේවා කියන බලාපොරොත්තුවකුත් නැතුව මේකට මොකක්ද වෙන්නේ කියලා හොඳට බලන් ඉන්න පුළුවන්. ඔන්නම් බලන් ඉන්නකොට Tamanටම තේරුම් ගන්න පුළුවන් මේකේ මොකක්ද වෙන්නේ කියලා. අන්න ඊළඟ සැරේ ඉඳ ගන්නකොට මෙන්න මේකට හුස්මට දැන් අඳුරගත්තානේ හුස්ම දැනෙනවා කියලා. අන්නේ හුස්ම දැනෙන විදිහ අපිට වාර්තා කරලා එවන්න පුළුවන් නම් ඒ හරහා ඉස්සරහට යන්නේ කොහොමද කියන එකත් අපිට පෙන්වල් දෙන්න පුළුවන්. ඒ වගේම දැන් මේ හුස්ම දිහා බලන් ඉන්නකොට බැරි වෙලා හරි හිත පිට ගියා කියමු. ඔය සාමාන්‍ය ඕනම කෙනෙකුට හිත පිට යනවාම ඉතින් හුස්ම දිහා බලන් ඉන්නකොට අපි කලින් කිව්වා වගේ මේක මේ ලොකු ආසාවක් දනවන හරි ගොඩක් තරහක් දනවන එකක් නෙවෙයින හුස්ම කියන්නේ නිකම්ම නිකම් හුලන්නේ. ඉතින් ඔකට එක්ක ඉන්නකොට හිත පිට යන්න පුළුවන් එක එක විදියට. අන්න එහෙම හිත පිට ගියත් ඒක ගැන තැවෙන්නේ ලත වෙන්නේ නැතුව ආයෙත් හිත පිට ගිය බව දැනගත්තට පස්සේ ආයෙත් නිකන් ආයෙත් එහෙම දෙයක් නෝනා වගේ ඇවිල්ලා හුස්ම දිහා බලන් ඉන්නවා. එහෙන් බලන් ඉන්නකොට ආයෙත් අන්න අර කලින් කියපු දේවල් එක එක විදිය දේවල් දැනෙන්න පුළුවන්. අන්න ওই විදියට මේ හුස්ම දිහා බලන් ඉඳලා ඒකට මොකක්ද වෙන්නේ කියලා හොඳට ඒ ගැන හොඳ අවධානයෙන් බලන් ඉඳලා දැනිච්ච දේවල් ඊළඟ වාර්තාවේදී ඊළඟ දවසේ ලියන්න. ඒ වගේම හුස්ම දැනෙනවට ඉස්සෙල්ලා පරයන්කට ඉස්සෙල්ලා සක්මනකටත් ගිහිල්ලා සක්මනේදීත් දැනිච්ච දේවල් මෙන්න මේ විදිහටම තේරුම් අරගෙන ඒකත් ඊළඟ දවසේ රිපෝට් කරන්න පුළුවන් නම් හරි.
එහෙමයි ස්වයංස බුවන් සිට බොහෝකින් මම හිතන්නේ ඒ කෙනා මේක අහනවා නම් රෙකෝඩින් කරනවා ඒ කෙනාටත් හොඳ උපදෙසක් දෙවි. ඒ වගේම අපිටත් අනිත් අයටත් යම් මඟ පෙන්වීමක් වුණා කියලා මම හිතනවා. දැනට ස්වයංස වාර්තා තුනයි ලැබී තිබෙන්නේ. වාර්තා තුනටම බුහන්සේ විසින් උපදෙස් දුන්නා. ඊළඟට තියෙන්නේ මේ ස්වභාවයේ යම් කෙනෙක් ඉන්නවා නම් තමන්ගේ සතිමත් වීම සම්බන්ධව කිසියම් ගැටලුවක් තිබෙනවා නම් හෝ එහෙම නැත්නම් මම මෙහෙමයි මේ සතිමත් වීම කරන්නේ කියලා ප්‍රකාශයක් විවෘතව කරන්න කැමැත්තක් තියෙනම් හෝ ඒ වගේ දෙයකට අවස්ථාව ඉදන් තියෙන්නේ. ඒ සඳහා මේ සුමිකේ අත ඔසවා ඉදිරිපත් වීමෙන් අපිට අවස්ථාව ලබා දෙන්න පුළුවන්. ඒ සඳහා ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා එහෙම කැමති කෙනෙක්ට ඉදිරිපත් වෙන්න කියලා.
නාමන්ත මට විනාඩියක් දෙන්න අවසරයි. කරුණ ස්වාමීන් වහන්ස අපේ ගෞරවනීය ධම්ම සරණ ස්වාමීන් වහන්සේ වැඩසටහනට සම්බන්ධ වෙනවා දාද?
නෑ, සරණ ස්වාමීන් වහන්සේ පොඩි වැඩකුත් තියෙනවා කියලා වැඩිය.
ආ එහෙමයි.
බොහොම ස්තුතියි රජිකා. කවුරුහරි කැමති නම් ඉදිරිපත් වෙන්න පුළුවන්. සුසන්ත පුෂ්ප කුමාර මහත්මයා ඉදිරිපත් කළා කියලා දැන් මම අන්මියුට් කරන්නම්.
අවසරයි පින්නත් ස්වාමීන් වහන්ස.
දැන්
මම සුසන්ත උමාන් වලින් කතා කරන්නේ හැමදෙරනේ.
ඔව්, ඒක දැන් මම දැක්කා, නම දැක්කා මේ. එතින් දැන් මට දැන් මෙහෙම වුණාම දැන් උමාන් වල කියන බණ මායිත් කියන්නත් බැරි වෙනවා. අලුතෙන් බණ කියන්නේ නැහැ හැමදාම.
අපිත් උමාන් බණ අහනවා.
දෙපාරක් තුන් පාරක් ඇහුණාම ඉතින් තවත් වටිනවා හැමදෙරනේ. මේ හැමදෙරේ මට මේ දෙයක් තියෙනවා මේ එලි දක්වන්න. මේ මට තවත් ඒකට උපදේශයකුත් ලැබෙයි කියලා හිතනවා ඉදිරියට යන්න. මම එදා සෙන්සුරාදා මේ සිකුරාදා ලොකු ස්වාමීන් කියන්නට එදා වෙලා මති වුණා. ආන්දරේ මේ දැන් මේ සතිමත් භාවනාව කරගෙන යනකොට එන්ඩෙන්ඩ කරගෙන යනකොට හොඳටම මේ වැඩිවීමක් දකිනවා. ඊට පස්සේ තවත් ඒක කරගෙන යනකොට පුදුමාකාර පාළු ගතියක් දැනෙනවා. එතකොට ටික දවසක් යනකොට හිතෙනවා මේ විශේෂයෙන්ම හිතෙනවා මේ කාන්තාවක් එක්කලා කතා කරා නම් හොඳයි, එහෙම කෙනෙක් හිටියා නම් හොඳයි කියන හැඟීමක් ඇති වෙනවා. ඉතින් ඕම හිතන් ඉන්නකොට කොහෙන් හරි කෙනෙක් ඉතින් කතා කරන්නත් හම් වෙනවා. ඉතින් දවස් දෙකක් යනකොට හිතෙනවා මේක මල වදයක් කියලා. ඊට පස්සේ ඒකත් එහෙමම ආයි අත්තරලා දානවා. ආයි මාසයක් දෙකක් ওই විදිහට ආයි කරගෙන ආයි කොහොම හරි ආයි අතන්ටම වැටෙනවා. එහෙම එහෙම ගතියක් මේ දකින්න හම් වෙනවා හාමුදුරනේ. මට මේ මං මේ කැමැති ඔබ වහන්සේගෙන් අද රූපය ගැන ඒකට බැඳෙන ගැන එහෙම කතා කරපු නිසාම ඔබ වහන්සේගෙන් තවත් උපදෙසක් ගන්න ඉදිරියට මේ හෙක් කරගෙන යන්න.
ඕකෙදිත් අපේ ගත්තාම දැන් එක සැරයක් කොහොම කැමැති දෙයක් වුණාට පස්සේ ඒකට තියෙන කැමැත්ත ටිකක් එකපාරට අඩු වෙනවනේ. ඒක අඩු වුණාට පස්සේ ආයෙ ටික දවසක් යනකොට ආයෙත් ඒක මතුවෙලා එනවා. ඒක තමයි අර අපේ දැන් උඩ මට්ටමින් අපිට තේරෙනවා මේකෙන් මෙහෙම කරාට පස්සේ ඒක දරතයක් පරිලාය තියෙන බව තේරිලා හිතේ ඇතුලෙන් ඒකට මේක හොඳ නැති වැඩක් විදියට තේරුම් ගත්තට පස්සේ ඒක අර සප්‍රෙස් වෙලා තියෙනවා ටික දවසක්. ඒ වුණාට ආයෙ ටික දවසක් යනකොට ඕක ආයෙත් මතුවෙලා ඉනෝ දන්නේම නැතුව ආයෙසරයක් ඔන්න ඔය ගෑනු කෙනෙක් හරි මොකක් හරි අර කැමති දෙයට ලබා දුන්නාට පස්සේ ඒක ලබනකොට ආයෙත් ලොකු ත්‍රිල් එකක් තියෙනවා. අර ඩෝපමයින් එන්සයිම ගොඩක් වැඩිපුර ලැබෙනවා. ඒ වුණාට ඒක ලැබුණාට පස්සේ ආයෙත් තේරෙනවා, තමන්ටම තේරෙනවා දැන් මේක ලබා ගත්තට පස්සේ මේක හොඳ වැඩක් නෙවෙයි කියන එක තමන්ටම තේරුම් ගන්න පුළුවන්. දැන් ඕකේ බලන්න දැන් ඔය අපි කියමු පළවෙනි සැරේ සතියකින් ආයෙත් උවමනා වුණා කියලා. ඊළඟට ඒක හොඳ වැරදි කියන්නේ ඒක හොඳ වැඩක් නෙවෙයි කියලා තේරුම් ගත්තට පස්සේ ඊළඟ පාර ආයෙත් සතියකින්මද උවමනාව දැනෙන්නේ, එහෙම නැත්නම් සතිය දවස් 8කින් 9කින් විතරද උවමනාව දැනෙන්නේ කියන එක පොඩ්ඩක් හොයලා බලන්න. දෙවෙනි පාරත් ඔහම උවමනාව දැනෙලා එහෙම කතා කරලා හරි මොකක් කරුණාට පස්සේ ආයෙත් ඊළඟ පාර ආයෙත් උවමනාව දැනෙන්නේ දවස් එක් පළවෙනි පාර සති දවස් 7කින් වුණා නම් දෙවෙනි පාර දවස් 8කින් 9කින් වෙන්න පුළුවන්. ඊළඟ පාර දවස් 12කින් 13කින් වෙන්න පුළුවන්. ඔන්නෝම ෆ්‍රීකවන්සි එක ටික ටික අඩු වෙන්නත් පුළුවන්. දැන් ඕක හරියටම මෙහෙමම එක දිගටම අඩු වෙගෙන යනවා කියන්නත් බෑ. ওই අතර සමහර විට මේ ඔහොම ඉඳලා බලාපොරොත්තු නොවන විදියට දවසකින් දෙකකින් ආයෙත් උවමනාව ඇති වෙන්නත් පුළුවන්. ඔන්න ඔය වගේ අපේ මේ අපේ හිතේ ආසාව ඔක අඳුර ගන්න එක තමයි ලොකුම දේ තියෙන්නේ. අඳුර ගැනීම හරහා ඒකට යම් කිසි මට්ටමකින් ඒකට පෝර නොදැමීම හරහා ඒකට තියෙන කැමැත්ත ටික ටික නැති වෙලා යනවා. ඔක එකපාරට වෙන්නේ නැහැ. ඒ වගේම ඔක එක දිගට මෙහෙම වෙනවාමයි කියලා කියන්නත් බෑ. ওই අතරේ සමහර විට අර මම කිව්වා වගේ මේ හොඳටම අඩු වෙගෙන ගිහිල්ලා ආයෙත් මේ එකපාරට ඌමනාව වැඩි වෙලා නැති වෙන්නත් පුළුවන්. දැන් බුදුහාමුදුරණත් බෝධිසත්ව කාලේ සමහර ජාතකවල තියෙනවා අර ගෑනු මොකක්දර එක ජාතකයේ තියෙනවා මේ කියන්නේ බ්‍රහ්ම ලෝකේ ඉඳලා තමන්ගේ අම්මත් එපා වෙලා ඉඳලා තියෙනවා. එහෙම එපා වෙලා ඉඳලා අම්ම කිරි දෙන්න දීලා තියෙනත් වෙන වෙන අමාරුව. ඔන්නතර අර ගෑනු කෙනෙක්ගේ සද්දයක් අහලා රූපයට මේ වුණාට පස්සේ මුල් රටේම ඉන්න පිරිමි අය මරන්න කියලා මොකක් හරි ඒ කියන්නේ අර බැඳුනට පස්සේ අර කොච්චර අපි යටින් අල්ලලා සද කරගෙන හිටපු එක වුණත් ආවි මතුවලා එන්න පුළුවන්. ඔන්න ඕක අඳුර ගැනීම තමයි ප්‍රධානම දේ. මගේ හිතේ මෙන්න මේවා කොච්චර මම මේක යට ගහගෙන ඉන්න හැදුවත් මේක මතුවලා එන්න හැකියාවක් තියෙනවා කියලා අඳුර ගැනීමම තමයි ඒකට එකම විසඳුම වෙන්නේ. ඒ අඳුර ගැනීම හරහා මේක යථා මේ මේකේ යථා ස්වභාවය තේරුම් ගන්න පුළුවන්. මගේ හිත උනත් මට ඕන විදිහට කන්ට්‍රෝල් කරන්න බෑ කියලා. මගේම කියලා හිතන් ඉන්න මේ හිත මට ඕන විදිහට කන්ට්‍රෝල් කරගන්න බෑ. ඒ වුණාට අඳුර ගැනීම හරහා ඒකට තියෙන කැමැත්ත ටික ටික නැති කරග අඩු කරග දාලන්න පුළුවන්. ඉතින් ওই විදිහට කරගෙන යන්න තමයි දෙන්නේ.
එහෙම හැමදේ පුඩාප්පෙන් ඔබ වංශයට පෙරවන් සරණයි.
අවසරයි ස්වාමීනාස වෙන කවුරුරි ඉදිරිපත් වෙනකන් මම කැමති ප්‍රකාශයක් මේ සම්බන්ධවම ඉදිරිපත් කරන මේ මැද අල්ලගැනීම සම්බන්ධව මටත් දැන් තේරුම අරගෙන තියෙනවා. ඒ කියන්නේ සැපයක් වගේ එකක් ආවනම් ඒක මම දන්නවා දැන් සතුටක් ලොකුට හිතට ආවත් ඒක වැඩි වෙලාවක් කිරින් පවතිනවා කියලා බලාපොරොත්තු වෙන බැරි හින්දා අත්දැකීමෙන් අර මානසික ක්‍රියාකාරීත්වය බලාගෙන ඉඳලා මේක දන්නවා. ඒ හින්දා එතනත් ලොකු ඇල්මක් ඇති වෙන්නේ නැහැ. ඊට පස්සේ දැන් සක්මනක පරියන්කේක වුණත් සිත තැන්පත් වුණාමත් ඒකත් එච්චර පිළිගැනීමක් හිතින් දෙන්නේ නැහැ. මේකයි වෙනස් වෙනවා කියලා අත්හැරෙන බවත් පේනවා. ඊළඟට දැන් හිතට යම් කනගාටුවක් හරි පශ්චත්තාපයක් හරි ඇති වුණාමත් එතනත් තේරෙන මේකේ මෙහෙම දැන් තිබ්බට ඕක උතනත් ඕකත් ආයි වෙනස් වෙනවා කියලා එකක් නිකන් එක්ස්පීරියන්ස් එකකින් වගේ ඇවිල්ලා තියෙනවා. මොකද හිත දිහත් ඒ පැත්තේ ඒ වගේ සමාන්තර සිද්ධිත් කාලයක් තිස්සේන් දැකගෙන බලාගෙන ඉන්න නිසා මැදට ආවම වෙලා තියෙන්නේ. මම දන්නා දැන් මැදත් වැඩි වෙලා ඉන්නේ නැහැ මේ සිත. මේක මැදත් ඉන්නේ කොහේ එක්කෝ අර සැපයටත් ආයෙන නැත්නම් දුකටත් ආයෙන ඉඳ මේ මේ හිත කියන එක මැද තියෙ කියලා මට විශ්වාසයක් දැන් පවතින්නේ. ඉතින් අර ඒ කියන්නේ සැප ආරමුණක් ආවත් අපි හිතමු ලස්සනට පිපිච්ච මලක් දිහා දැක්කත් ඒකත් ඒකෙත් දන්නවා දැන් මේක ටික වෙලාවකින් අමතක වෙලා හරි එපා වෙලා හරි යනවා. අර මැදත් ඒ වගේම මේ සමාහිත බවක් විතර ආවත් ඒකත් ඉතින් දැන් පවතින්නේ නැහැ කියලා. ඉතින් ඒ වගේ තැනකදී මේ ඔබ වහන්සේ කියන දේශනාව මේ ප්‍රත්‍යක්ෂ භාවයෙන් ඇත්තයි කියලා අවබෝධයක් යම් මට්ටමකට තියෙනවා. හැබැයි අර මේ වේගින් යන එක ඔය අතර දෝලනයක් තියෙන නිසා වෙනවා. අනිහිපට හිතේ කැමැත්තක් තියෙනවා කියලා මම දන්නවා. ඒක නිකන් අර ත්‍රාස ජනක චිත්‍රපටයක් බලනවා අපි. දැන් මම ඉස්සරහම මේ ඉස්සර මට මේ අවුරුදු 3කට විතර කලින් හිම වෙඩි තියාගන්න චිත්‍රපටයක් බැලුවේ නැත්නම් සති දෙකක් විතර මට ඉන්න අමාරුයි. මම කොහෙල බලනා. ඒකට ඒ වෙඩි තියාගන්න ඒවා අර ඒ අය ඒ වෙලාවේ තීක්ෂණව මේ අවධානය මෙහෙවලා ඒ වෙලාවට මේ හැරිලා කරලා ජීවිතේ බේරාගන්න ඒවා එහෙම මට හරි උනන්දුවකින් බලන්න පුළුවන් දෙයක්. ඉතින් මම ඒක බලන සාමාන්‍ය සති දෙකකට වතාවක් ඒ වගේ එකක් බලන්න ඕනේ ඒ කාලේ. පස්සේ දැන් නම් ඒක දකින්නත් එච්චර කැමැත්තක් නැහැ. ඒකෙන් හිතට එන අර ආවේගය මේ ගැන කලකිරීමක් නිරස බවක් තියෙන්නේ. ඉතින් ඒ එහෙම එකක් දැන් දාගන්න එහෙම ආසාවකුත් නැතුව ගියා. ඒත් අර මගේ හිත ඇතුලේ අර ඉක්මනට එහාට මෙහාට දෝලණය වෙන දෝලණය වීමට නම් මේ කැමැත්තක් තියෙනවා තාම. ඒක මත දැන් මම බලාගෙන ඉන්නවා ස්වාමීන් වහන්සේ. ඒක තමයි මගේ ප්‍රකාශය.
හොඳ ඉතින් ඔහොම අර එකම කෙනාගේ අර අපි කලින් කිව්වා වගේ කැමැත්ත කැමැත්ත කාලෙන් කාලේ වෙනස් වෙන්නත් පුළුවන්. දැන් ඕකත් තව ටික දවසක් යනකොට වෙනස් විදිහකට වෙනස් වෙන්න පුළුවන්. දැන් ওই දෝලණය වීමට දැන් යම් කිසි කැමැත්තක් තියෙනවා වගේනේ. ඒකත් සමහර වෙලාවට කාලයක් යනකොට ඒකත් වෙනස් වෙන්න පුළුවන්. ඔය හැම එකක්ම මගේ කරගන්නේ නැතුව මේකත් තව එකක් විදිහට තියාගත්තනම් හරි ඒක අල්ලගන්නේ නැතුව. දැන් ඔක හරහත් සමහරලාට මාන්නයක් එහෙම ඇති වෙන්නත් අවස්ථාවක් තියෙනවා. එදා මම මෙහෙම දේවල්ට ආස කරා දැන් මම හොඳයි කියලා වගේ. ඒකත් අතාරින්න ඕනේ යම් කිසි මට්ටමකට ආවට පස්සේ.
එහෙමයි සන්නස. ඔව් ඒතන මාන්නයක් මමත්වයක් වගේ ගොඩනගෙන බවක් ඔය එහෙම දෙයක් වෙන්න පුළුවන් මට එහෙම කියන සන්නස. බොහොම කින්න තවන්සෙට. තව කවුරු හරි ඉන්නවා නම්
අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්ස, මට මේ අද ධර්ම දේශනාවේදී ඔබ වහන්සේ සඳහන් කරපු දෙයක් ගැන පොඩි පැහැදිලි කිරීමක් කරගන්න හිතුණා. දැන් ඔබ වහන්සේ කිව්වා මේ වේදනාව කියන එක කොටස් විවිධ කොටස් වලට බෙදනකොට නිරාමිස සාමිස කියලා දෙකට බෙදෙනවා. එතකොට නිරාමිස එකත් සුඛ දුක්ඛ දුක්ඛම සුඛ දුක්ඛ. එතකොට සාමිස එකත් සුඛ දුක්ඛ දුක්ඛම සුඛ දුක්ඛ විදිහට බෙදෙනවා කියලා මුලින් ප්‍රකාශ කරා. ඊට පස්සේ ඔබ වහන්සේ දේශනාව කරගෙන යනකොට කිව්වා මේ සැප දුක කියන දෙක අතර මැද තියෙන නිරාමිස ගතියට පැමිණෙනවා වගේ කියන දෙයක් මට අහන මට අන්න ඔය කාරණා ඔය ටික චුට්ටක් පැහැදිලි කරගන්න. කියන්නේ නිරාමිස සුඛ දුක අදුක්කම සුඛ කියන එකත් සහ සාමිස සුඛ දුක සාමිස අදුක්කම සුඛ අදුක්කම සුඛ කියන එකත් ඒ කාරණා ටික චුට්ටක් පැහැදිලි කරනවා නම් බොහොම පිං ස්වාමීන් වහන්සේ.
හඳයි අපි මෙහෙම දැන් ගත්තොත් සාමිස දුක් වලින් ගත්තොත් ඒ කියන්නේ අපි නිකන් කාය පිනවල ඇඟ පිනවල ඉන දුක් සැපනේ. මොකක් හරි ෆිල්ම් එකක් ලස්සන ෆිල්ම් එකක් බැලුවම සැපයක් වගේ දැනෙනවනේ. ඒ වගේම අකමැති දෙයක් මොකක් හරි දර්ශනයක් දැක්කම ඒකේ දුකක් දැනෙනවා. ওই දෙකටම නැති සාමාන්‍ය දෙයක් දැක්කම අදුක්කම සුඛ ওই දෙකටම නැති දෙයක් දැනනහම ඒක ඔන්න ওই ටික නිකන් සාමිස නිකන් අපේ ඇඟ පිනවල හිත ඇහැ කන නහය දිව වගේව පිනවල කරන්න පුළුවන්. දැන් ওই සාමිස සැප දුක් අදුක්කම සුඛ ඊළඟ නිරාමිස සුඛ කියලා ගත්තාම අපි මේ කියනවා දැන් මේ භාවනාවක් කරනවා කියමු. ඒ අතාරිනෝ දානයක් දුන්නට පස්සේ නිකන් හිතට නිකන් ලොකු දැන සතුටක් වගේ දැනෙනවනේ. අන්න ඒක නිරාමිත සැපයක් වෙනවා. ඒ වගේම අපි කියමු කෙනෙක් මේ භාවනා කරන්න ආව කියමු මේ නිසරණ වනයේට ආවා කියමු. ආවට පස්සේ මේ රැට කන්න හම්බ වෙන්නේ නැහැ. ඒක නිකන් අර හිත ඇතුලේ තියෙනවනේ රැට කන්න හම්බ වෙන්නේ නැහැ කියලා ටිකක් හිත ඇතුලේ නිකන් දුකක් වගේ දැනෙනවා. ඒතකොට නිරාමිත දුකක් වෙනවා ඒක. එහෙම නැත්නම් පිණ්ඩපාතේ යන්න ඕන. දැන් බුදුහාමුදුරුවනත් පිණ්ඩපාත්‍රය අරගෙන යන්න එපා පිණ්ඩපාතේ. එතකොට යන්නේ ඒක නිරාමිස දුකක් ඒක. ඒ වගේම මෙන්න මේ නිරාමිස සැප දුක නැති අතරමැද වෙසක් පරයන්කේක හුස්ම දිහා බලන් ඉන්නවා. ඒක අමුතුම සැප දුකට නැති අතරමැදි අවස්ථාවක් වෙන්න පුළුවන්. එතකොට ඒක නිරාමිස එකක්. මගේ මම හිතන මගේ අතින් අර වැරදි මේ අතරමැද එකට නිරාමිස කියන වචනේ වැරදුන වේදුන මම හිතන්නේ. එතන සාමිස සහ නිරාමිස විදිහට සැප දුක් අතරමැදි එකක් වෙන්න පුළුවන්. දැන් හුස්ම දිහා බලන් ඉන්න නැතුව නිකන් ඔහේ බලන් ඉන්න ගහක් කුලක් දිහා. එතකොට ඒක ඒ කියන්නේ සැපක් දුකක් නැති අතරමැදි දෙයක් තියා නිකන් බලන් ඉන්නවා කියන්නේ. එතකොට ඒක සාමිස අතරමැදි දුකක්. සැපක් අතරමැදි අදුක්කම සැපක් දුකක් වෙනවා. තන හුස්ම දිහා මේකේ අවබෝධයක් ලබා ගැනීම සඳහා මේකෙන් මේ කෙලවරක් කර ගැනීම සඳහා හුස්මේ යථා ස්වභාවය තේරුම් ගැනීම සඳහා හුස්ම දිහා බලන් ඉන්නකොට මගේ දිහා දෙයක් දිහා බලන් ඉන්නකොට ඒක නිරාමිස අදුක්කම සුඛයක් වෙනවා. ඔන්න ඔක තමයි වෙනස තියෙන්නේ. මං අයිසරට විතර වඩා පැටලුවක් දැන්නේ හේතුකටත් වඩා.
නෑ නෑ සයින්හස පැහැදිලි වුණා ටිකක් මට තිබිච්ච ගැටුව අරක තමයි ඉස්සලා ස්වාමීන් වහන්සේ අර දෙක
වෙන මගේ අතේ අර වචනයක් වැරදුනාද කොහෙද මේ නිරාමිස කියන එක අදුක්කම සුඛයට නිරාමිස කියන වචනේත් එදුනාද කොහෙද
වචනේ එහෙමයි ස්වාමීන් වහන්සේ ඒ කියන්නේ දැන් නිරාමිස සුඛ දුක්ඛ දෙක අතර මැදට එනකොට තමයි නිරාමිස අදුක්කම සුඛ එන්නේ එහෙම
වෙන්නවනේ නේ ස්වාමීන් ඒ කියන්නේ ඒ හරහා තමයි අපිට යථාර්ථය තේරුම් ගන්න පුළුවන්. සාමිස අදුක්කම ඒ කියන්නේ අපි කියමු මොකක් හරි නිකන් ඔය අර මෙන්ටල් ගහලා ඔය කල්පනා කර කර ඉන්නවා කියලා කියමු. අතීතයේ දේවල් අතීතයේ සැපත් නෙවෙයි දුකත් නෙවෙයි නිකන් සාමාන්‍ය දෙයක් කල්පනා කර කර ඉන්නකොට ඒක අදුක්කම සුඛයක් වුණාට ඒක සාමිස එකක් වෙනවා. ඒකෙන් යථාභෝධය තේරුම් ගන්න තියෙන හැකියාවක් එන්නේ නැහැ.
තව කවුරු හරි කැමති නම් වාචික ප්‍රකාශයක් හෝ කමතහන් දෙකක් ඉදිරිපත් කරන්න අවස්ථාවක් තියෙනවා. නදීප්ට අවස්ථාවක් තියෙනවා ඉදිරිපත් කරන්න ප්‍රකාශන.
අවසරයි ස්වාමීන් වහන්සේ, තිරුවන් සරණයි. ගැටළු ස්වාමීන් වහන්සේ, ඇත්තටම මේ ධර්ම දේශනාව සම්බන්ධ දෙයක්. එතෙන්දි ස්වාමීන් වහන්සේ, දැන් අපි මධ්‍යස්ථ අරමුණක් ලෙස ගන්නවායි කියනවනේ අපි දැන් ආනාපාන සතිය. එතකොට ස්වාමීන් වහන්සේ, ඒ ආනාපාන සතියේ සමහර වෙලාවට ඒකේ සුඛයක් ඇති වෙනවා. ඊට පස්සේ ඒ ආනාපාන සතියෙම ඊට පස්සේ ආයි දර්ථයක් බවට පත් වෙනවා. නිකම් ඒකම අර ආනාපානෙ මෙපා වෙච්ච ගතියක් වෙන. ওই අවස්ථාව දෙකද ස්වාමීන් වහන්සේ, ඒ අරමුණේ දුක සහ සුඛ කියලා ස්වාමීන් වහන්සේ විස්තර කරේ.
ඔව්, ඒකෙන් දැන් ආනාපාන සතිය ගත්තම ඒකෙත් අර 11 ආකාරයක් තේරුම් ගන්න පුළුවන් කියන 11ම නෙවෙයි, එක එක නාට එක එක විදිහට තේරුම් ගන්න පුළුවන්. ඉතින් ඔය අපි මේ ලොකු ඕක තේරුම් ගන්න පුළුවන්ද ලොකු සැපයක් විඳින දෙයක් අල්ලගෙන, අපි කියමු හොඳ සැප හැම කැමැතිම දෙයක් අල්ලගෙන ඒකෙත් මේ කැමැත්ත අකමැත්ත සැප දුක බව වෙනස් වෙනවා කියන එක ලොකු කැමැත්තක් තියෙන ලොකු සැපයක් තියෙන එකක් හරහා අල්ලගත්තොත් ඒක තේරුම් ගන්න තියෙන හැකියාව අඩුයි. මොකද අපේ හිත ඒකට බැඳෙන ගතිය වැඩි නිසා. ඒ වගේම ලොකු දුකක් වෙන දුක් වේදනාවක් මුලින්ම අල්ලගත්තොත් ඒක හරහත් ඕකේ වෙනසක් වෙන විත්තිය කාලයත් එක්ක එකම විදිහට නොපවතින බව තේරුම් ගන්න බෑ. ඒකත් එක්ක ගැටීම අපේ හිතේ ඇති වෙනවා. අනේ කොන් දෙකට යන්නේ නැතුව මේ මැද තියෙන මේ දුක සැප අඩු අතරමැදි එකක් අල්ලගන්නේ, ඒ දුක සැප අඩු එකේ වුණත් එක විදිහටම තියෙන්නේ නැහැ. ඒකටත් ඒකත් සැප කියන්නේ මැද මැද කියලා හරියටම අඩුපිළි ඩිෆයින් කරන්න බෑනේ. මැදත් පොඩි පොඩි වේරියේෂන් වෙනවා. අනේ මැදේ තියෙත් වෙන චූටි වෙනස්කම් වුණා තඳුර ගත්තට පස්සේ ඒකම අපිට ඇප්ලයි කරන්න පුළුවන්. මේ මැදදිත් මෙහෙම එකක් වෙනවා නම් අන්ත දෙකට ගියොත් අනිවාර්යෙන් මෙහෙම දෙයක් වෙනවාමයි කියලා තමන්ටම තේරුම් ගන්න පුළුවන්. මේ අර ලොකු අන්ත දෙකටම යන්නේ නැතුව මැද ඉඳලා තේරුම් ගන්නේ ඔන්න මැදේ තියෙන චූටි වෙනස්කම් වුණා අපිට තේරුම් ගත්තාම ඒක හරහා අපිට අන්ත දෙකෙදිත් මෙහෙමයි වෙන්නේ කියලා තේරුම් ගන්න පුළුවන්. එහෙම නැතු මේ මැද අල්ලගත්තු ආනාපාන සතියත් එකම විදියට තියෙනවා කියන්න බෑ. එහෙම තියෙනවා නම් බුදුහාමුදුර කිව්ව අනිත්‍යයි කියන එක දුකයි කියපු එක බොරු වෙනවනේ.
මසන්න පැහැදිලි. ඊට අමතර සොයින්ස් දැන් ඔය ආනාපානි ඔය අවස්ථාවේදී ඔය දකින ඔය දුක සුඛ දුක අදුක්ඛමයි. ඊට පස්සේ අපි දැන් ඔය ආනාපානි නැති වෙලා යනවනේ ස්වාමීන් වහන්සේ, නැති වෙලා ගිහිල්ලා ඔය මැරෙන්න වගේ ගිහිල්ලා ඊට පස්සේ එතනදී ඔය සමහරවිට ද්වේෂයක් ඇති වෙන්න පුළුවන්. ඒ වගේ ඔය ඊ අත්දැකීමෙන් පස්සේ ආපහු එනවනේ හරි නියුට්‍රල් වගේ. එතනදී ස්වාමීන් වහන්සේ ඕක අපි මේ කියන්න පුළුවන්ද මැද, එතකොට ඔය මැද ඉන්නවයි කියලා අල්ලගත්තු ස්වභාවයක් කියන්න පුළුවන්ද ස්වාමීන් වහන්සේ? ඒකට ආස වුණොත් එහෙම එම අවස්ථාවේදී
ඕන ඒකෙදිත් අර ඔයි වගේ ගොඩාක් සැපවත් හරි දුකක් ගොඩාක් දුකක් හරි නෑ, ඒ වුණාට අර අතරමැදි එක තියෙනවා. ඒකත් අල්ලගත්තොත් ඔන්න එහෙම අල්ල ගැනීමක් තමයි ඒකත්. ඒකත් අර තවත් එකක් විතරයි. ඒක හැමතිස්සෙම තියෙන්නෙත් නෑනේ. එලාට ඔක ටික වෙලාවක් යනකොට ඕකත් එපා වෙලා නැගිටලා යන්න හිතෙනවනේ. ඒ කොච්චර කැමැත්තෙන් අල්ලගත්තත් ඒකත් නැති වෙනවා. ඉතින් ඒක ඒක ගැනත් ඒ විදිහට තේරුම් ගන්න තියෙන්නේ.
ඊට අමතර ස්වාමීන් වහන්සේ, ඔය දැන් අපිට දැන් ඕක ගොඩාක් දුර වර්ධනය කරාට පස්සේ දකින්න ඔය බොහොම ක්ෂණික වෙනස් වීම අපි දැන් මම දැන් ගොඩක් වෙලාට දකින්න වැඩක් මොකද ආසාවෙන් පටන් ගත්ත ගමන් ඒකම එනවා ස්වාමීන් වහන්සේ, එපා වීම ක්ෂණිකවම එනකොටම දකින්නවා, ආයේ දැක්ක ගමන් ආයේ නැති වෙලා යනවා. ඔය ඔය ඒකමද ස්වාමීන් වහන්සේ, ඔය දැන් ඔය ඉතාම කෙටි පරාසලින් දැන් ඔය සිද්ධ වෙන්නේ?
ඒකම කියන්නත් බෑ. ඒ වගේම දෙයක් තමයි වෙන්නේ. මොකද ඕනම දෙයකදී මුලින්ම පළවෙනි පාර අපිට ලොකු අර ඩෝපමයින් එකක් ඇවිද ලොකු ආසාවක් ඇති වෙනවා. ඒකම වගේ ඒකට විරුද්ධව අනිත් පැත්තෙන් ලොකු අකමැත්තක් ඇති වෙන්න පුළුවන්. ඊළඟට ඕක ටික ටික දෙපැත්තට දෝලණය වෙලා ටික ටික ওই වේව් එකේ තියෙන මේවක ටික ටික අඩු වෙලා මැදට එන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් ඕක ඔහොමම වෙනවා කියලා නෑ. ඊළඟට මැදට ආවත් පස්සේ ආයෙත් ටික වෙලාවක් යනකොට ආයෙත් ඒ කැමැති අකමැති වෙනස් වෙන්න පුළුවන්.
එහෙමයි. බොහොම පිං ස්වාමීන් වහන්ස මම ඔය අත්දැකීම් ස්වාමීන් වහන්සේ ධර්ම කලින් කියපරදි මට ඉති ලොකු මේ සුතම ඥානයක් නෑ ස්වාමීන් වහන්ස ඔය අත්දැකීම් මේ ස්වාමීන් වහන්සේ ධර්ම දේශනායක පොඩ්ඩක් ගලප ගන්න උත්සාහ කරනවා බොහොම මහන්සියෙන්
ඔය අත්දැකීම ශ්‍රුතම ඥානයක් ඕනේ තමන්ගේ දෙයක් වෙන්නේ තමන්ගේ අත්දැකීමක් වුණ ගවලියට ඒක මේ කොච්චර පොතෙන් කියවත් වැඩක් නෑ මට තේරෙන්නේ නැත්තම්
අවසරයි ස්වාමීන් වහන්ස ලිලංග අක්කා මේ අතෝස්වා සිටන දැන් ප්‍රශ්න ඉදිරිපත් කරන්න පුළුවන්
අවසරයි ස්වාමීන් වහන්ස ධර්මදේශනා සම්බන්ධයෙන් දැන් මේ ධර්මදේශනාට අදාළව ඉදිරිපත් වෙච්ච ප්‍රශ්න හරහම මට ඇති වෙච්ච පොඩි ගැටලුවක් ස්වාමීන් වහන්ස එතකොට දැන් ඔය නදී ප්‍රවාහ වගේ ආශ්වාසය ගෙවිලා ගිහිල්ලා අපි අර මේ හිස් තැනකට අවදි වෙනවා ඒ කියන්නේ එතන බොහොම ඒකාකාරී ස්වභාවයක් තියෙන්නේ ඒ අවස්ථාවේදී එතන අල්ලා නොගෙන ඉන්නවා කියන එකෙන් අදහස් වෙන්නේ එතන තියෙන යථා ස්වභාවය අවබෝධ කරගන්නවා කියන එකද ඒ කියන්නේ එතන ඒකත් අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියන ස්වરૂපෙන් දකින්න එකද
ඕක අනිත්‍ය දුක්ඛ අනාත්මයි කියලා ස්වરૂපෙන් දකින්න නෙවෙයි ඒකට වෙන්නේ මොකක්ද කියලා අනුංග දෙයක් විදියට ඒක දිහා බලන දැන් ඕක ඔව් දැන් ඕක මොකක් හරි කරනකොට යම් ආපු දෙයක්නේ හුස්ම දැනේ ඉඳලා ඊට පස්සේ ඕක දැනෙන ප්‍රමාණය ටික ටික අඩු වෙලා ගිහිල්ලා ළඩ ඔන්න නොදැනෙන තත්ත්වයට එනෝනේ ටික ටික ඒ ආවට ඒක එක දිගටම ඒ විදිහටම තියෙනවද එහෙම නැත්නම් මම කැමති දැන් මේ වෙලාවේ ওই தത്വෙට යන්න කැමති වුණාට මට ඒ එතෙන්ට යන්න පුළුවන් දෙක පාරට එහෙම නැත්නම් ඕක මට ඕන විදිහට කන්ට්‍රෝල් කරන්න පුළුවන්ද දැන් ඕක මට ඕන විදිහට තියාගන්න පුළුවන් කියලා මේකට කැමැත්තක් ඇතුව මේක ලබා ගන්න හිතුවොත් මේකෙන් සැපක්ද මට ඇති වෙන්නේ ඔන්න ඒ වගේ ඕකේ අතා ස්වභාවය Tamanටම තේරුම් ගන්න තියෙන්නේ නැතුව මේ මේක මෙහෙමයි කියලා බලන්න නෙවෙයි මේකෙදි වෙන්නේ මොකක්ද කියලා තමයි තේරෙන්නේ මේ කියන්නේ මෙහෙම වෙන්න ඕන මෙහෙම වෙන්න ඕනේ නැහැ කියලා අර මේක අනිවාර්යයෙන්ම අනිත්‍යමයි කියලා බලන්න නෙවෙයි මේක වෙන්න දිහා මොකද්ද මේ අනිත්‍යද නැද්ද කියලා තමන්ටම තේරුම් ගන්න වෙලාවක් එන්නේ එහෙම නැත්නම් මේක සැපයිද දුකයිද කියලා තේරුම් ගන්න වෙලාවක් එන්නේ මට පුළුවන් මට මේක කන්ට්‍රෝල් කරන්න පුළුවන්ද බැරිද කියලා මේ තේරුම් යනවා මිසක් එහෙම දිහා ඒ විදිහට බලන්න නෙවෙයි තියෙන්නේ. පෙනුනොත් එහෙමයි. පෙනුනේ නැත්තම් ඒක තමන්ගේ අවබෝධය. දැන් බුදුහාමුදුරුව කියපු පාළියටම අපි බාර ගන්න ඕනේ නැහනේ. ඒක මේ කියන්නේ බුදුහාමුදුරන්ට තියෙන ගෞරවය කියන්නේ ඒක කරනවා අනිවාර්ය කොහොම මේක අතාරින්න නැතුව කරන එක තමයි ගෞරවය තියෙන්නේ. කරද්දී තමන්ටම තේරුම් යන්න ඕනේ මේ බුදුහාමුදුරුව කියපු එක ඇත්තද නැද්ද කියලා. මේක ඇත්තයි කියලා බැලුවත් ඒක අර නිකන් ඔළුවට ස්ක්‍රිප්ට් එකක් දාගෙන බැලීමක් වෙනවා. එහෙම නැතුව මේ නිකම්ම කියපු දෙක කියපු දෙය ඇත්ත වෙන්නත් පුළුවන් බලු වෙන්නත් පුළුවන් ඒ වුණාට කරන එක තමයි මගේ වැඩේ තියෙන්නේ.
එහෙමයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි බොහොම පැහැදිලි.
මේ ස්වාමීන් වහන්සේ මට ධර්ම දේශනාවෙන් මට ප්‍රශ්නයක් මට මෙහෙම දෙයක් හිතුණා. මේ සාමාන්‍ය ජීවිතයේ සතිමත් වීම ගැන මේ අත්දැකීමකදී හිතච්ච දෙයක් මම මේ ඒක මට හිතච්ච දේ ඇත්තද කියන එක තමයි මට ස්වාමීන් වහන්සේගෙන් දැනගන්න ඕනේ. ගොඩක් කලාවට ඉඳගෙනවත් සක්මනවත් කරන්න හම්බෙන්නේ නැහැ. අර එදිනෙදා ජීවිතයේදී සතිමත් වෙන එක තමයි ගොඩක් කලාවට කරන්නේ. විශේෂයෙන්ම මම ආසම දෙයක් තියෙනවා ස්වාමීන් වහන්සේ. අර උදේට නැගිටලා තේක බොන එක මම කවුරුත් නැගිටින්න කලින් නැගිටලා මේ නිදහසේ ඉතින් ඕක සතිමත්ව මේ මගේ තේක බොනවා මම ඒකට හරිම ආසයි ඇත්තටම. මට ඉතින් හිතුණා ස්වාමීන් වහන්සේ ආයතම අනිත් එක ඔය එළියේ ඉඳගෙන සමයක එහෙම මේ අපට ශබ්ද අහගෙන ඉන්න එක ඒකත් කරනවා. එතකොට මට හිතෙච්ච දෙයක් තමයි ස්වාමීන් වහන්සේ අපි එතකොට ඔය වගේ දේවල් වලින් අර මේ කියනවනේ ඒ කියන්නේ ඔය ස්ට්‍රෙස් බස්ටින් කියලත් ඔය තෙරපි වලදී ඕනේ දැන් මයින්ඩ්ෆුල්නස් අපි අප්ලයි කරනකොට ඔය වගේ දේවල් කරනකොට මනස කාම් වෙනවයි කියලා කියනවනේ ස්වාමීන් වහන්සේ කියපු එකෙන් මට තේරිච්ච දෙයක් තමයි මට හිතුණා අපි ඇත්තටම මනස කාම් වෙනවයි කියලා ඔතන මේ තැම්පත් වෙනවයි කියලා ගියාට අපි ඒක දැන් විශේෂම තේ එකක් බොනකොට වගේ ඒ කැමති දෙයක් ඒක එන්ජෝයි කරනකොට සතිමත්ව වුණත් අවට පරිසරේ කුරුල්ලන්ගේ වහගෙන ඉන්නකොට වුණත් ඒ ඇත්තටම අර මට ඇත්තටම ධර්ම වචන මට දන්නේ නැහැ. ඒ වුණාට අර නිරාමිස එක සුවයකටත් වඩා මට හිතෙනවා අර ආසාව පැත්තට ගිහිල්ලා ඒ ඩොපමින් එකක් නේද මේ වෙන්නේ කියලා මට හිතුණා ස්වාමීන් වහන්ස. ඒ කියන්නේ මං හිතුවා එතකොට අපේ ස්ට්‍රෙස් එක නැති වෙනක අපි රිලැක්ස් වෙන එක මං මට හිතෙනවා ගොඩක් කලකට අර නිරාමිස එකට වඩා මේ මට හිතෙනවා මං දැන් මේ යන්නේ ඇත්තටම මේ ආසාව පැත්තට. ඒ කියන්නේ එතනින් ඩොපමින් අඩු වෙනවට වඩා වැඩි වෙන එක තමයි වෙන්නේ කියලා මට හිතුණා ස්වාමීන් වහන්සේ.
ඒක ඇත්තටම ওই වගේ දේවල් යන්න පුළුවන්. මොකද දැන් තියෙන ওই රිලැක්සේෂන් මියුසික් එහෙම තියෙන්නේ. දැන් ඒක ඇත්තටම කාටවත් කරදරයක් නරකක් කරන දෙයක් නෙවෙයි. ඒ වුණාට ඒකටත් ඇබ්බැහි වෙන්නේ. ඒක දැන් ඒක දැන් එකම රිලැක්සේෂන් මියුසික් එකම. ඔක පළවෙනි දවසේ අහනකොට හරි හොඳට රිලැක්ස් වෙනවා. දෙවැනි දවසේ අහනකොට ඔච්චරම අපේ හිතේ ඒකට තියෙන කැමැත්ත ටිකක් හරි අඩුයි. ඔක දවස් 10ක් 15ක් එකම රිලැක්සේෂන් මියුසික් එක අහලා බලන්න ඒකට තියෙන කැමැත්ත ටික ටික අඩු වෙනවා. අනේ ඒ කියන්නේ අපේ මේ හිතේ තියෙන එකට නිකන් ආසාවක් වගේ. ඒ කියන්නේ ඕක ලොකුවට දඟලගෙන යන ආසාවක් නෙවෙයි. ඒ වුණාට යම් කිසි මට්ටමකට ඕකට බැඳීමක් තියෙනවා. ඒක චූටි බැඳීමක්. ඒ බැඳීම චූටි වුණත් අපිට තේරුම් ගන්න තමයි අමාරු. දැන් ওই විදිහට තේරුම් ගන්න ඕන නම් මෙන්න මේ චූටි දෙයකට උනත් බැඳෙනවා කියලා අන්නේ තේරුම් ගැනීම තමයි වටිනම දේ. මොකද ඒ හරහා ඒකට බැඳීමක් ඇති වෙනකොටම තේරුම් ගන්න පුළුවන් මම මෙන්න මේ චූටි බැඳීම හරට මම අහු වෙනවා නේද කියලා. ඉතින් ඒක නිසා තමයි ගොඩක් වෙලාවට හුස්ම වගේ දෙයක් ගත්තාම ඒකට ওই වගේ බැඳීමකට තියෙන හැකියාව ගොඩක් අඩුයි. මේ එතකොට ඒකට ලොකු ওই වගේ රසයක් එහෙම මොකුත් දෙන දෙයක් නෙවෙයිනේ. ඒක හරහා ඒ වගේ දෙයක් හරහා සතිමත් වෙනවා කියද ওই වගේ මේ බැඳීම අඩු වෙන. ඉතින් දැන් ඉඳගෙන භාවනා කරන්න සක්මන් කරන්න වෙලාවක් අඩු නම් දැන් ඔකට වෙන දේවල් කරන්න පුළුවන්. ඉතින් අපි කියමු මොකක් හරි වාහනයක ඉඳගෙන යනවා කියලා. ඒ වෙලාවේදී මේ S2 පියාගෙන දැනෙන දේ මත ඉන්න පුළුවන්. එහෙම නැත්නම් නිදා ගන්න යනකොට නිින්ද යනකම් සතිමත් වෙන්න පුළුවන් හුස්මත් එක. දැන් ඌමනාව තියෙනෝ නම් ඕනතරම් අවස්ථාවල් තියෙනවා මේ වගේ අර සැප දුක අඩු අතරමැදි මේ වේදනාවක් අල්ලගෙන ඒකේ යථා ස්වභාවය තේරුම් ගන්න අවස්ථාවල් ඕනතරම් තියෙනවා. මේ අපේ අර හිතේ පොඩි කැමැත්තක් තියෙන ওই වගේ සැප යම් ලොකු සැපක් නෙවෙයි යම්කිසි චූටි සැපක් තියෙන දෙයක් වුණත් අල්ලගන්න අපේ හිතේ යම්කිසි කැමැත්තක් තියෙනවා. ඒක හරහා තමයි ওই වගේ දේවල් අල්ලගන්නේ ටිකක්. ඉතින් ওই අල්ලගත්තු බව දැනගත්තු එක ගොඩක් හොඳයි. ඒ එහෙම දැනගත්තට පස්සේ ඒ වගේ දේවල්ට යන්නේ නැතුව ඒ කියන්නේ ඒක නරකයි කියලා නේ උදේ ඒක බොන එක සතුටුමත් කරන ගොඩක් හොඳයි. උනාට ඒ අතරේ ওই වගේ මේ සක්මනක් පරියන්කයකුත් අර වගේ ලැබිච්ච අවස්ථාවල්දී කරන්න පුළුවන් නම් ඒක ඊට වඩා හොඳයි.
ආ එහෙමයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි.
බොහොම පින් ස්වාමීන් වහන්සේ මට හිතෙන්නේ නම් තව කවුරුත් ඉදිරිපත් වෙන්නේ නැහැ වගේ මම කැමති වැඩසටහන ඉදිරිපත් කර දෙන්න කියලා මගීට මයික්‍රෝෆෝන් බාර දෙන්න මගී
බොහොමත්ම පින් නාමන්ත ස්වාමීන් වහන්සේ මට වැඩසටහන ආරම්භයේදී කියන්න අමතකුණා අපේ මේ අලුතෙන් කට්ටිය සම්බන්ධන කර රාජකාරිය ගිය සතියේ මතක් කරා. නමුත් මට මේ සතිය කියන්න අමතකුණා. ඒ කියන්නේ සමාවාදිනවා අලුතෙන් සම්බන්ධ වෙලා සිටින අයගෙන්. මොකද අපි මුලින්ම ස්වාමීන් වහන්සේ ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකා කට්ටිය විතරයි වගේ අපි දැන් ඊට පස්සේ දැන් අද ඕමාන් වලින් අපි දැනගත්ත ගිය සතියේ US කැනඩා මේ පැත්තෙන් සම්බන්ධ වුණා. මට
අදී පෝමාන් වලින් කලින් ඉඳලම කට්ටිය සම්බන්ධ වුණා නේ රංජක්ක දිකට ඉන්ටර්නැෂනල් කරලා නවතින්නේ
මේ. ඒක මට කියන්න අමතකුණා ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ තින් සමාවය දිනවා ස්වාමීන් වහන්සේගෙන් සහ සම්බන්ධ වෙලා සිටින අයගේ. වැඩසටහන සමාප්ත කිරීමට අපි ඊළඟට තිබෙන්නේ පුණ්‍යානුමෝදනා සිදු කිරීමට. ඒ සඳහා මම අපි නමාවත කුණාවට සමාවෙන්න
ඉන්ද්‍රනන්දට කතා කරා.
ඉන්ද්‍රනන්ද සමාවෙන්න. ඉන්ද්‍රනන්දට ආරාධනා කරන පින් අනුමෝදනා සිදු කරන නිසා.
මට තියෙන ප්‍රශ්න තමයි දැන් මට මේ ඩුබායි වල කියපු බණ අයිත් කියන්න බැරි වෙන මේ කට්ටිය ඔක්කොම මේකට සම්බන්ධ අලුතෙන් බණ හොයාගන්න යන හැමදාම.
ඒනම් ස්වාමීනාස ඔබවහන්ස හොයාගන්න බණ හරි හරි යුනික් හරි අපි කැමතියි. ඒක නිසා කවන්න නැහැ ස්වාමීනාස ටිකක් මහන්සිලා හොයාගත්තත් මං හිතන්නේ අලුතෙන් වාගේ හැමෝම කොහොමද
අපිට තුනයි
ස්වාමීනාස එහෙම කරන්න එපා. මේ මොකද අපි දැන් අපි කැනඩාවෙන් සම්බන්ධ වෙන්නේ අපිට ඩුබායි එකට සම්බන්ධ වෙන්න බෑ ස්වාමීනාස එහින්ද එහෙම කරන්න එපා. එතකොට අපි අපි පවුනේ මොකද අපි ඩුබායි එකට සම්බන්ධ වෙන්න අපිට අපි නිදි නිදි වෙලාවේ එක ඒ හින්දා අමාරුයි ස්වාමීන් වහන්සේ.
කල්පනී අපිත් නිදි අපි රෙකෝඩින් එක අහන්නේ.
අය කොහොම හරි දැන් කොහොම
හරි
අලුතර මාතෘකාව පොඩ්ඩක් විතරක් වෙනස් කරා ලොකු සයන්ස් කියන වගේ අර මැක්කගේ කතාව කියන්නේ නැහැ හැමදාම.
එනේ කමන්නේ සාවිනාස එකම බණ ඇහුවත් ඇත්තටම ඒකේ මේ අර සමහරට කියනවනේ එකම බණ ඇහුවත් ඇත්තටම ඒක අපි එක එක දවසට අහනකොට එක එක තැන් තමයි අපි පික් කරන්නේ. ඒක නිසා ඇත්තටම එහෙම ගැටලුවක් නැහැ සාවිනාස. මම මේ ඔක්කොම සාවිනාසලාගේ බණ සමාදාසර එකම බණ අහනවා. එතකොට මට වෙන වෙන තැන් තමයි මේ ඔළුවට යන්නේ. ඒක නිසා එකම බණ හිතුණත් කමක් නැහැ සාවිනාස. සමහන්න කියලා නිරන්තරයෙන් උන අත උස්සලා තුන උන හරි වචනයක් කියන්නක් ඔය කතා කරේ වෙනවා.
අවසරයි ස්වාමින් වහන්ස. ස්වාමින් වහන්ස දැන් ඩුබායි එක නතර කරන්න නම් එපා. ස්වාමින් වහන්ස මම ස්වාමින් වහන්ස පළවෙනියට වැඩි ඒකට
නෑ පළවෙනියට වැඩි මේකට ඊට පස්සේ තමයි ඒක පටන් ගත්තේ.
ඒ වුණාට ස්වාමීන් වහන්සේ නිසා තමයි දැන් ගොඩ කට්ටිය එකතු වුණා ස්වාමීන් වහන්සේ ඩුබායි එක නම් අමතක කරන්න එපා. ඒකයි මට කියන්න ඕන උනේ.
හරි හරි එහෙම කරන්න එක නෑ අපි එහෙම කරන්න දෙන්නේ නෑ කියලා කියමුකෝ.
ස්වාමීන් වහන්සේ තිරුවන් සරණයි.
තිරුවන් සරණයි.
මම ගෞරවයෙන් ආරාධනා කරනවා ඉන්ද්‍රාන්දට අපි පුණ්‍යානුමෝදනා සිදු කරන ලෙස.
තිරුවන් සරණයි නදීප්. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්ස. සාදු සාදු සාදු. සහභාගී වී සිටින සියලු දෙනාගින්ම අවසරයි. අද දින අපට ඉතාමත්ම වටිනා කාලෝචිත ධර්ම දේශනාවක් ශ්‍රවණය කිරීමට ලැබුණ අතරම ස්වාමීන් වහන්සේ විසින් අපගේ සත්‍ය පිළිබඳව වාර්තාවලට ඉතාමත්ම අගනා පිළිතුරු අර්ථවත්ව උපදෙස් සහිතව අනුශාසනා වශයෙන් ලබා දුන්නා. ඒ වෙනුවෙන් ඔබ වහන්සේටත් අපහට මේ අවස්ථාව ලබා දුන් නිස්සලන වන්නේ ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු සියලුම ස්වාමීන් වහන්සේලාටත් එමෙන්ම වැඩසටහනට සහභාගී වී සිටින අප සියලු දෙනාටත් සසර ගමන කෙටි කර ගැනීමට හැකි වේවායි ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. මේ අවස්ථාවේදී දෙවියන්ට සහ සියලුම පින් කැමැති සත්වයින්ට අපි රැස් කරගත් පින් අනුමෝදන් කිරීමට යොදා ගනිමු. එත්තාවතා චාම්මේහි සම්පදම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතා චාම්මේහි සම්පදම් පුඤ්ඤ සම්පතං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතා චාම්මේහි සම්පදම් පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං සෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අභ්‍යුත්ථිත්වා චිරන් රක්ඛන්තු ධර්ම දේශනං. ආකාසත්තා ච බුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු මම් පරන්ති. සාදු සාදු සාදු. ඒ වගේම අපගේ මියගිය සියලුම ඥාතීන්ට මේ පින් අනුමෝදන් වේවා. इदं मे ज्ञातीनां होतु सुखिता होन्तु ज्ञातयो इदं मे ज्ञातीनां होतु सुखिता होन्तु ज्ञातयो इदं मे ज्ञातीनां होतु सुखिता होन्तु ज्ञातयो अप साधु 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 अप सील देनागेम प्रार्थनय इमिना पुण्य कम्मेन मामे बाल समागमो सतन समागमो होतु याव निब्बान पत्या।